考えていますね。岡田でラジエに言われたさっ එතකොට මේ දෙසැම්බර් ඒ කියන්නේ ගුරුවරු එහෙම දැන් මේ මේ ටිකේ එන්න පුළුවන් ගුරුවරුන්ට එහෙම හරි හරි අපි ඉදිරි කාලයේදී එහෙම පාසල් නිවාඩු වලලා දරුවන්ට වැඩ මුළු වල කරන්න වැඩ පිළිවෙලක් කරු. දැම්ම නෙමෙයි ඉස්සරහ. ඔබගේ දරුවා බේරිලා ඉන්නවා නම් ඒක තමයි අපිටත් තෝරන. ඔබට තේරෙන්නේ නැති මහා භයානක කොටසක් මේ ලෝකේ තියෙනවා පින්වතුනි. ඒකයි හැමතිස්සෙම ඔබව දැනුවත් කරන්නේ. සමහර වෙලාවට ඔබට රිදෙනවා වෙන්නත් පුළුවන් මං කියන්නේ. රිද්දලා හරි කමක් නැහැ සිංහදෙනි මේක ඔබ තේරුම් ගන්නවා නම් හරි. මොකද හේතුව ඔබට මේක තේරෙන්න කලින් දරුවා විනාශ වුණොත් විනාශ වුණා තමයි. ආයි ගොඩට අදින්න බෑ සිංහදෙනි. විනාශ වෙච්ච දරුවෙක් ආයි ගොඩට අදිනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. එයා විනාශ වෙලා විනාශ වෙලා යාට තමයි එයා ජීවිතේ නැති කරගන්නවා. සමහර කෙනෙක් ඉන්න පුළුවන් අවුරුදු 30ක් 35ක් යනකොට විනාශ වෙලා තව විනාශ වෙන දෙයක් නැති වුණහම මේ පැත්තට හැරෙන්න. සමහරට ඒ වෙනකොට පින්ගතුනේ එයා පාර වහගෙන ඉවරයි. යොන්නොම් ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක ඉතින් සාමාන්‍ය මේ ලෝක සත්‍යයට තේරුම් ගන්න අමාරු කොටසක් වෙයි. ඒකයි ඉතින් පුළුවන් තරම් ඔබට මේක තේරුම් කරලා දෙන්න හදන්නේ. ඔය පුංචි දරුවා පරිස්සම් කරගන්න කියලා. වැඩේ වරදින කලින් ඉතින් මෙතන පාසල් ගුරුවරු එහෙම ඉන්නවා නම් හොඳටම දන්නවනේ පින්විතනේ අද ළමයින්ට වෙලා තියෙන දේ මොකද්ද කියලා. ඔබ ඉගෙන ගන්න කාලේ හිටිය ළමයි නෙමෙයි අද ඉන්නේ කියලා ඔබට හොඳටම තේරෙනවානේ. අද ඔබට හැකියාවක් නැහැනේ දරුවෙකුට තරවටු කරන්න. ඔබ බයයිනේ. දරුවෙකුට බයින්න දොස් කියන්න බයයි. ගහන්න කොහොමවත් බයයි. තේම ස්වභාවයක් තියෙන්නේ. මාළු කාලය යන යන පිටින් අපි ඉස්කෝලේ යන එක නතර කළා. ඉතින් අපි ඉස්කෝලේ යන කාලෙවත් ඔහොම තිබුණේ නැහැ. නමුත් දැන් එන්නේ එන්නේ මේක විකෘතිතාවයට පත් වෙලා ඉවරයි. අපි ඉස්කෝලේ යන කාලේ ගුරුවරයෙකුට ගහන්න කියලා අත උස්සන්නවත් හිතෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් 99ක් ළමයින්ට. දැන් සාමාන්‍යයෙන් 10ක් ළමයින්ට තමයි එහෙම හිතෙන්නේ නැත්තේ. මොකද හේතුව ඒ ළමයින්ගේ ඔළු විකෘති කරලා තියෙන සමාජයේ විසින්. තව විකෘති කිරීමට අහු වෙලා දරුවෝ වැරදි නෑ බින්ද මෙතන තියෙන්නේ දරුවෝ පැවිදි වෙලා මේ ළඟ දවසක් අපි කතා වුණේ මෙතන ඉතල බලන්න බින්ද මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම තරුණ පිරිස් මේ ස්වාමීන් වහන්සේලා ගෙදර ඉන්න කාලේ කවදාකවත් තාත්තා පාපු විගාන හොදන්න පොර කෑවද දැන් ඔබගේ දරුවෝනේ ඔබගේ දරුවෝ જાතියෙමනේ දැන් ඔබ පිඟාන කාලේ ඉවර වෙනකම් බලන් ඉන්නවද දරුවා පිඟාන රන් දුවන් ඈ නෑ නේද ඔබගේ අඳාස් කරන්න ඔබගේ කාමරය අස් කරන්න කුසිය අස් කරන්න අතු ගන්න ඉදිරියට පොර කනෝනේ හ්ම් දරුවෝ දෙන්න නෑ නෑ මායි අතු ගන්න එක මග රැකගෙන ඉන්නවා නේද ඔබ ගෙදර එනකන් බඩු මල්ල ගන්න හ් මල්ලිට ඉස්සරහින් අයියා ඉන්නවනේ තේරුණදනේ බලන්න කොච්චර වෙනස්කමක් සිද්ධ වෙලාද කියලා මේ දරුවන්ගේ ඒ දරුවෝ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබලා සසුන් ගත වුණාට පස්සේ වෙනදනේ ඒ ඔක්කොම වෙනස් වුණා. අද පොර කන්නේ පිංගදනේ. ඒ දේවල් කරන්න. තමන්ගේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා දන් වළඳලා ඉවරනකම් බලාගෙන ඉන්නව හරි ආසාවෙන්. තමන්ගේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට දන් හැන්දක් බෙදා ගන්න බලාගෙන ඉන්නව හරි ආසාවෙන්. උන්වහන්සේලා චීවර මාරු කරන දවස බලාගෙන ඉන්නව හරි ආසාවෙන්. ඒ චීවරේ හොදලා ගෙනත් දෙන්න. චීවරේ පඳු ගහන දවස බලාගෙන ඉන්නව හරි ආසාවෙන් පඳු ගහන්න. පාත්‍රේ කළු පාට ගෙවිලාද කියලා බලාගෙන ඉන්නවා පාත්‍රේ කළු මදෙන්න. චීවරේ ඉරිලාද කියලා බලන උන්වහන්සේ චීවරේ අඳින්නේ. පොඩි තැනක සිදුරක් එහෙම තිබුණොත් එහෙම ස්වාමීනි මට දෙන්නවද ඔක මම මහලා ගෙනත් දෙන්න. බාන සිංහදෙනි මොන තරම් ගුණවන්ත පිරිසක්ද හැදිලා ඉන්නේ කියලා. ඔබ මේක ඔලුවට ගන්න ඕනේ මේ දේශයෙන් ඇතුලේ මේ දරුවෝ ඔබ ගාව හිටියා දරුවෝ වශයෙන්. දැන් තථාගතයන් වහන්සේගේ ශාසනයේ ඉන්න ශ්‍රාවක පිරිස. තව දී කලකින් තථාගතයන් වහන්සේගේ දරුවෝ වෙයි. ඒකයි ඔබට කියන්නේ පින්වතුනි. දරුවන්ගේ වරදක් නෑ පින්වතුනි. දරුවෝ කියන්නේ දරුවෝ. දරුවන්ට පුළුවන් ඕන එකක් දරාගෙන හැදෙන්න. ඒකයි ක්‍රමේ. දෙන්නේ මොකද දෙන දේ දරනවා. දහර කාලය කියන්නේ ඒකයි. හොඳ දේ දුන්නොත් හොඳ දේ දරනවා. නරක දේ දුන්නොත් නරක දේ දරනවා පින්විතනේ. ඒකයි කියන්නේ. දරුවෙක් අවලට යොමු වෙන ප්‍රධානම හේතුව දෙමාපියෝ. ආයි කතා දෙකක් නැහැ. ඒකයි මම කියන්නේ දරුවා කුඩු ගහලා වුණොත් පොළු පාරක් ගහනෝනේ අම්මා තාත්තාට මිස ළමයාට නෙමෙයි. රිමාන්ඩ් කරනෝනේ අම්මා තාත්තා. මේ අහිංසකයාගේ මුළු ජීවිතේම විනාශ කළා. ගන්ධබ්බයා වෙලා හිටියනම් කොච්චර වටිනවද? මනස ලෝකෙට ඇවිල්ලා සතර පායන් හරිවිල්ලා හදා ගන්න නැතු. ඒකයි පින්වදිනේ ටිකක් එදේ කියන වෙලාවට ටික රිදෙන වැටි පින්වදිනේ. එහෙම තමයි ගණන් ගන්න එපා. ගණන් ගන්න එපා නේ හොඳටම ගණන් ගන්න. අඬා අඬා හරි කමන්නේ මේක කරගන්න තින්. හැමෝටම යහපත කරන පිරිසක් බවට පත් වෙන්න. මේක දරුවන්ගෙන් පටන් ගන්න එතකොට හරි. අපිටත් කරන්න පුළුවන් උපරිමෙන් අපි කරලා දෙන්නම් ඔබට. මම ඉදිරියේදී ගැහණු දරුවන්ගේ දහම් පාසලත් පටන් ගන්නවා. දරුවෝගේ දරුවා මෙතනට යොමු කරන්නේ. ඒකට ඉතින් මේ මහාන වීමේ අවශ්‍යතාවයක් අපි පනවන්නේ නැහැ. ඒකට සියලු ගැහණු දරුවන් සම්බන්ධ වෙන්න පුළුවන්. පිරිමේකට සම්බන්ධ වෙන්න පුළුවන් අනාගතයේදී මහාන වෙන අයට විතරයි. තව ඉතින් අනාගත කාලයකදී බලමු ඉතින් අනිත් අයටත් යහපතක් කරන්න. මේ හැම එකෙම එන්කරේජ් කරන්නේ පිටින් ඔබගේ දරුවට යහපතක් උදා කරලා දෙන්න. ඔබ යහපතක් උදා කරගන්නා වගේ දරුවන්ටත් යහපතක් උදා කරලා දෙන්න. ඒක නිසා ওই විදිහට කරුණු කටයුතු කරගෙන යන්නයි තියෙන්නේ හැම කෙනාටම. තාම සමහරට ඔබගේ හිත හැදිලා නැති වෙද්දී පිටින් දැන් මට හිතෙන්නේ මේ ලෝකේ හැම කෙනාම මහාන වෙන්න ඕනේ කියලා. තම ඔබට එහෙම හිතක් හැදෙලා නැතුව ඇති. තමයි ඔබ තම කල්පනා කරන දේ මහාන වෙනව මොකටද ඉතින් මේ ළමයි ඔක්කොම මහාන කරගන්නේ මේ හැඳුරු මොකද්ද මේ කරන්න හදන්නේ. එහෙම හිතන කීප දෙනෙක් ඉන්න පුළුවන් මෙතන. තව ටිකක් මග වඩලා බලන්න. ඔබ ඔය කියන්නේ ගූ කිලෝ ගණන් කන්න හොඳ නැහැ කියලා නේද? දවසකට ඔය ග්‍රෑම් 200ක් විතර කෑවට කමක් නැහැ කියලා. තව ටිකක් අධ්‍යයනය කරලා බලන්න. එතකොට තේරෙන්නේ නැහැ ඒක නියපොත් දෙකේ ගෑවිච්ච ටිකවත් කන්න හොඳ නැහැ කියලා තමන්ට තේරෙන්න පටන් ගන්න. එතකල් ඔය ප්‍රමාණයට තමයි බයින්නේ. ඒක නිසා මේවා හරියට තේරුම් අරගෙන කටයුතු කළා නම් හරි. හැමදෙස්sem අපි අධ්‍යයනය කරගන්න ඕනේ පිළිගන්නේ සතාගතයන් වහන්සේගේ දහම තුල තියෙන මේ හරය හොඳට මතු කරගෙන ඒ හරය හොඳට මනසිකාර කළා නම් අපි ඔක්කොටම මේක තේරෙනවා. මම ඔබට ඒකයි ගිය සතියේත් කිව්වේ. මේ මම විශේෂ කෙනෙක් නෙමෙයි. මට මේක විශේෂයෙන් තේරෙනවා කියලා හේතුවක් එන්න විදිහක් නැහැ. ඔබ වගේම තමයි මමත් ජීවත් වුනේ. ඔබ වගේම තමයි දේවල් මමත් කළේ. ලෝකේ හොඳයි කියලා හිතාගෙන විවිධාකාරයේ දේවල් මමත් කළා. ඊට පස්සේ දහම හම්බුනාට පස්සේ ඉතින් එතනින් එහාට ඉතින් කරන එක නැවතර කරනවා. නැවතර කළා මොකද හේතුව? කලේ සැපේ හොයාගෙන එතන සැපේ නැත්නම් ඉතින් තවත් එක හොයලා වැඩක් නැහැ. ඒකයි. ඉතින් මට නතර කරගන්න තරම් හේතු වාසනාව තිබුණා. ගිහි ජීවිතේට දිත දියන්න පුළුවන් තරම් හේතු වාසනාව තිබුණා. ඒකට ඉතින් පින්වත් පිරිස උදව් කළා. හැම අතින්ම. තේ හැම කෙනාටම පින්. අවශ්‍ය දවසක් ආවට පස්සේ ඒ අයට පුළුවන් තරම් ඉතින් යහපත කරලා දෙනවා. අවශ්‍ය දවස එනකන් යහපත කරන එක සුදුසු නෑ. ඒකෙන් අනතුරක් වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට එහෙමයි. ඉතින් ඔබට ඒ අවස්ථාව නෑ. හේතුව ඔබට දහම් හම් වෙනකොට ඔබ ජීවිතේ ගොඩක් ඉස්සරහට ඇවිදෙලා. නම් තව පිරිසක් ඉන්නවා සිංහසනේ තාම ඒගොල්ලන්ට දහම හරියට හම්බුනේ නෑ. ඒගොල්ල ජීවිතේ ගොඩක් ඉස්සරහට ආවෙත් නෑ. ඒගොල්ල තමයි ඔබගේ දරුවෝ. ඉතින් ඔබට යමක් කමක් හොඳට තේරුනොත් ඔබ දරුවන් ඒ පාරේ පන්නාවේ. තේරුනේ නැත්තම් ඔබ ආපු පාරේම දරුවාව අරගෙන යාවි. දැන් මම මේ කියන කාරණාව ඔබ තනියෙන් හිතන්න. මේ වෙලාවේ පවුලේ අයව ගාව ගන්න එපා. මේ වෙලාවේ මේ ඔබ තනිකර මේ ඔබ විතරක් ලෝකෙට පහළ වුණා කියලා හිතන්නේ ඔබගේ පවුලේ අය ඔක්කොම ගාව ගන්න එතු. මොකද මේ වෙන්නේ අපිට දරු මල්ල නැති නිසා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ගේ සබහා මානසික සබහායි මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා බය නැතුව ඉතින් අපි මේවා කියනවා. මොකද අපිට ඒව හැංගෙන්නේ නැහැනේ පොඩ්ඩක්. අම්මල තාත්තල විදිහට ඔබට ගොඩාක් දේවල් සමහර ඉතින් දැනෙනවා ඇති. කියන ඒවාට හරියට හර්ට් වෙනවා ඇති සමහර වෙලෙත්. දැන් තනියෙන් හිතන්නකෝ මේ කාරණාව. හර්ට් වෙනවද නැද්ද කියන එක නෙමෙයි පින්විතනේ අදාළ. දරුවෝ ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි අදාළ. මේ ලෝකේ යම් සත්‍යයක් තියෙනවා නම් පින්විතනේ ඒ සත්‍යයට හැමෝට මූණ දෙන්න වෙනවා නම්. ඉතින් අපි මෝඩ නොවී බලන්න ඕනේ පින්විතනේ එතනින් ගැලවෙන්න නෙමෙයිද? ඔන්න ඕකනේ ඔබ හිතන්න ඕනේ හැමදෙස්සම. මෙන්න මොකුත් ඔලුවට ගන්න නැතුව ඔබ ගැන විතරක් හිතන්න දැන් ඔබ විතරයි ඉන්නේ. ආයි මොකු කවුරුත් නැහැ ඔබගේ පවුලේ මොකු එහෙම මොකුත් නැහැ ඔබ විතරයි ඉන්නේ. එහෙනම් මේ අපි හැමෝටම මුහුණ දෙන්න තියෙන යම් සත්‍යයක් තියෙනවනේ වෙනදනේ. ඔන්න ඒ සත්‍යයට අපි මුහුණ දෙන්න එපා. අපි මේ එක්ස්කියුසස් දාගෙන හරියන්නේ නැහැ නේ. නිදාසතර කාරණා අරක මේක 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 ඒවා තේරුමක් ඇතිව නෙමෙයිනේ. ඒකයි මම ඔබට කියන්නේ වෙනදනේ. ඔය හිත දැඩි කරගන්න. හිත දැඩි කරගෙන ඉස්සෙල්ලා ඔබ ගැන හිතන්න පටන් ගන්න. ඔබට මේ වෙලා තියෙන සත්‍ය මොකද්ද කියලා. දැන් මේ බලන්න ඔබ ඉපදිලා කරගත්ත හරිය. ඔබ ඉපදිච්ච ගමම්ම අරිහත් වුණත් පින්විතනේ මේ වෙනකොට කොච්චරනම් දුක් විඳින්න වෙලා තියෙනවද කියලා හිතලා බලන්න. අරිහත් වුණා කියලා කියන්නේ පින්විතනේ අමතරව කරන්න තියෙන දුක් ටික නැති වෙන්නේ. ඒකයි ජරා මරණ දුකයි. නමුත් පින්විතනේ සත්වෙක් නැත්නම් ජීවියෙක් සත්‍යය කියන එක අයින් කරමුකෝ. ජීවියා කියන තැනට ආවොත් ජීවියෙක් ලෝකේ පහළ වුණොත් පින්විතනේ ඒ කෙනාට ඒ කාන්තේම සිව්පසයක් ඕනේද නැද්ද? සිව්පසයක් ඕනේ. සත් අවුරුදු වියදී අරිහත් ඵලයේ පූර්ණේ කරපු මහරහතන් වහන්සේටත් ජීවත් වෙන තාක් කල් සිව්පසය ඕනේ නේ පින්විත. සිව්පස පැවැත්ම කියලා කියන්නේ මොන තරම් අමාරු වැඩක්ද කියලා හිතලා බලන්න. ඒකට අමතරව හිතලා බලන්න පින්විතනේ මේ කයත් දරාගෙන උපදිනවා කියන එක මොන තරම් අමාරු කාර්යයක්ද මේ කරන්න හදන්නේ කියලා. ඊළඟට බලන්න සිංහසෙනි කතරතර කරගත්ත විපාක ටික ඔය කයට එනකොට ඒවෙන් කොහොමද බේරිලා ඉන්නේ කියලා. දැන් ඔබ ගැන විතරයි ඔබ හිතන්නේ මේ දර වෙන මොකොත් හිතන්න එපා. මෙන්න මේ මෙහෙම හිතලා බලන්න මේ කියන කාර්යය මොකද්ද කියලා මේ. මේ අද ඉන්න දරුවා සිංහසෙනි ගියාද වෙයි ඔබගේ හතුර වෙන්න පුළුවන්. අද ඔබගේ ස්වාමි පුරුෂයා හෝ බිරිඳ කියලා කියන්නේ පින්විතනේ ඊළඟ අද්දවේ ඔබ ගෙදර ඉන්න බල්ලා වෙන්න පුළුවන්. නැත්නම් ආයි කවදාකවත් සසරේ ඊළඟට දකින්න හම්බෙන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. මේ නිකම් මුණ ගැහුණ පින්විතනේ මේ අද්දවේ. ඔවගේ අර නිකන් හිතලා බලන්න පින්විතනේ ඔබ දැකලා තියෙනවනේ ඔබේ ගෙදර පොකුණක් එහෙම තියෙනවනේ. ඔය පොකුණට හතර වටේම ගහගෙන එනව නේද? උලඟට කොළ. ඇයිදලේ පොකුණට වැටෙනවා. පොකුණක් තියෙන හරිය කියන්නේ ටිකක් ගහකොළ අඩු තැනන්නේ. ගහකොළ වටේට ගහකොළ අඩු තැනක් තියෙනකොට එතනට කොළ ඇදෙන ගතියක් තියෙනවනේ. හුලඟ එන ගතිය. පීඩන වෙනසක් නිසා. ඉතින් ඔබ ওই පොකුණ ගාඩේලා පොඩ්ඩක් බලාගෙන ඉන්න නම් පින්වදිනේ ඔබට තේරෙනවා වටේම තියෙන ගස්වල තියෙන කොළ එහෙම මෙහෙන් ඇදිලා පොකුණට වැටෙනවා. ඉතින් ඔබගේ ඔය පවුල කියලා කියන්නේ සිංහදෙන තනි කරම ඔය පොගුණ වගේ. ඉස්සලම ඇවිල්ලා කොලයක් වැටෙනවා, ඊට පස්සෙලා තව කොලයක් වැටෙනවා, ඒ කොල දෙක තියෙදි තවත් කොලයක් වැටෙනවා, තවත් කොලයක් වැටෙනවා, තවත් කොලයක් වැටෙනවා. දැන් ඉතින් කොල ටිකක් වැහිලා තියෙනවා. ආවේ කොහෙන්ද දන්නේ නැහැ. ඊට අසු කොල වලට මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. නමුත් අන්තර සහජීවනතාවයකින් බැඳිලා තියෙනවා දන්නේම නැතුව. මම ඔබට කියන්නේ පිංගුතුනි, ඔය ගෙදර ඉන්න පිරිසට ඔබගේ ඇත්තටම ඔබට කරුණාවන්තකමක් තියෙනවා නේද? ඔය ගෙදර ඉන්න පිරිසට ඔබ ඇත්තටම ආදරේ නම් පිංගුතුනි, ඔබ දැකපු දුකක් තියෙනවා නම් අන්න ඒකෙන් නිදහසෙන්න එයාට උදව් කරන්න. ඔබ හොඳ ආකාරව දන්නවා පිංගුතුනි, ආ ඊළඟට ඔය පිරිස හම්බෙන්නේ නැහැ කියලා. ඔබට යමක් දෙන්න තියෙනවා නම් දැන් තමයි දෙන්න තියෙන්නේ. දැන් දී ගන්න බැරි වුණා කියන්නේ ඉතින් දෙන්න බෑ ආයතනය. ඒක පැත්ත. ඊළඟට පිංගුතුනි, ඒ අය ගැන හිත හිතා යථාර්ථයෙන් අයින් වෙනවා කියලා කියන එක පිංගුතුනි මොනතරම් මෝඩ වැඩක්ද කියලා ආයෙ හිතලා බලන්න. මොකද ඔය ඔක්කොම පිංගුතුනි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ අය. ඔබත් එහෙමයි, ඔබගේ බිරිඳයවත් එහෙමයි, ස්වාමි පුරුෂයත් එහෙමයි, දරුවොත් එහෙමයි, අම්මා තාත්තත් එහෙමයි. ඔය ඔක්කොම තනියෙන් මේ ලෝකෙට ආවේ. එන වෙලාවේ ඇඳ වටේට පිරිසක් හිටියා වෙන්න පුළුවන් පිංගුතුනි. නමුත් ලෝකෙට ආවේ තනියෙන්. සියලු කර්මයන් බලපෑවේ පිංගුතුනි තනියෙන්. කර්මයේ ස්වකීයයි. ඒකට අනුකූලවයි ඔබ ඉපදිලායි. ඔබත් එහෙමයි, ඔබගේ අනිත් පිරිසත් එහෙමයි. එහෙමනම් දැන් කල්පනා කරලා බලන්න ඕනේ පිංගුතුනි, ඔය හැම කෙනාම තනි තනියෙන් ওই විදිහට ඉපදුනා. තනි තනියෙන් ওই විදිහට ජීවිත ගත කරලා තනි තනියෙන් ওই විදිහට මැරලා යනවා. මැරලා ආපහු සරයක් ওই ටිකම තමයි සිද්ධ වෙන්නේ. ඔය ජීවත් වෙන අතරේදී පිංගුතුනි මොන තරම්නම් තාඩන පීඩන වලට ලක් වෙනවද කියලා හිතලා බලන්න. මේක නතර කරගත්තේ නැත්නම් කෙලවරක් නැතුව පිංගුතුනි ওই ගමන යන්න වෙනවනේ. එහෙනම් ඔබගේ පවුලේ ඉන්න සියලු දෙනාට පිංගුතුනි තියෙන එකම අදිස්ථානේ මේ හතර ගමන නතර කරගන්න ඕනේ කියන එක. මොකද හේතුව මේ බලෙන් උපදින්නේ පිංගුතුනි, අපි කැමති නිසා උපදිනව නෙමෙයි. බලෙන් උපදින්නේ ඔය. මොකද හේතුව පිංගුතුනි, අපි කැමති නැත්තේ ඵලයට. ඵලයට කැමති නැති වුණාට හේතුවට කැමති නම් පිංගුතුනි මොකද වෙන්නේ? ඉතින් ඔය දේ සිද්ධ වෙනවා පිංගුතුනි. ඉතින් ඵලය හැදෙනවා. ඒක නතර කරන්න බෑ. අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ. ඉපදීම දුකකි කියලා කතා කළ වැඩක් නැහැ පිංගුතුනි. ඉපදීම දුකකි කිව්වම මොකද කතා කරන්නේ? ඉපදීම දුක් විඳීමකි කියලා. ඉපදීම නෙමෙයි දුක දකින්න තියෙන්නේ. හැමදෙස්ෙම පිංගුතුනි ඔය ඵලය ගැනනේ අපිට දැනෙන්නේ. ඕකේ තියෙන හේතු ස්වභාවයේ සකස් වෙනකල් ඔය ඵලය කියන එක හැදෙනවා. ඉතින් අපි හැමදෙස්ෙම අවබෝධයට ගන්න ඕනේ ඔන්න ඔය කාරණාව පිංගුත. බලෙන් උපද්දන්නේ අපි ඔබේ. අපි හොඳටම දන්නවා පිංගුත නිපදින එක මහා කරදරයක් කියලා. මේ වෙනකොට ඔබට යන්තම් හරි තේරිලා ඇද්ද? දැන් ටීවී බලන්න ඕනේ. මිනිස්සු හිතාගෙන ඉන්නේ මිනිස්සු ආසාවෙන් ටීවී බලනවා කියලා. නමුත් දැන් ඔබට තේරෙනවද පිංගුතුනි, ආසාවෙන් ටීවී බලනවා නෙමෙයි. ටීවී බැලුවේ නැත්තම් වෙන පීඩාවෙන් මිදෙන්න ටීවී බලන. ඒකයි ඔය තියෙන්නේ. ඒ පීඩාවෙන් මිදෙන්න තමයි ඔය දේවල් කරන්නේ. නමුත් පිංගුතුනි කාමය ගැන ඔබ පොඩ්ඩක් හිතලා බැලුවොත් එහෙම. කාමය කියන එක තරම් භයානක දෙයක් තවත් නැති තරන්නේ. නිකමර හිතලා බලන්න සිංහතුනේ, මොකක් හරි යකඩ කෑල්ලක් අරගෙන ඔය යකඩ කෑල්ලට ඔබ ඇණයක් දානවා. ඔය යකඩ කෑල්ලේ හිලක් විදලා ඇණයක් දානවා. ස්කුරුප්පු ඇණයක්. ඒ ස්කුරුප්පු ඇණේ ඔය යකඩ කෑල්ලට දැම්ම ගමන් වෙන්නේ, ඒ යකඩ කෑල්ලේ හිල මකිනවද? ඒ ස්කුරුප්පු ඇණේ ගානට ලොකු වෙනවා. දැන් ඊට පස්සේ ඒ ස්කුරුප්පු ඇණේ ආයෝකට දාන්න බෑ. මොකද ඒකට හරියන්නේ දැන් කඩ ලොකු වෙලා තියෙන්නේ. එහෙනම් දැන් ඒක රඳව ගන්න ඕන නම් ආයි මොකද කරන්න ඕනේ? දැන් ඔබට ඕන වෙලා තියෙන ඇනේ රඳව ගන්න එක. දැන් එහෙනම් මොකද ආයි කරන්න ඕනේ? ඊට වඩා ලොකු ස්ක්‍රූ පැනයක් දාන්න ඕනේ. ඔන්න තව එක අරගෙන දැම්මා. දැම්ම ගමන් මොකද වෙන්නේ? දැන් අර තිබිච්ච හිල ඊට වඩා ලොකු වුණා දැන්. හැබැයි ඔබට ඕනේ මේ ඇනේ රන් දාන්න කොහොම හරි. දැන් ඒක ලොකු වුණාට පස්සේ ඊළඟට මොකද කරන්නේ? ඇයි තාම ඕනේ නැන්නේ පින්වතුනි? මේක දැම්මයි කියලා ඔබගේ වැඩේ කෙරෙන්නේ නැහැ. මේ ඇනේ රැඳ ඒක රැඳෙන්නේ නැහැ. ආපහු ලිස්සල වැටෙනවා. හැබැයි ආයි ඒක දාන්නත් බෑ. දැන් වෙන එකක් දාන්න ඕනේ. ආයි රැඳෙන්නෙත් නැහැ. තව එකක් දාන්න ඕනේ. හැබැයි ඊට වඩා ලොකු එකක්. දැන් කවද්ද පින්වදින ඔබගේ වැඩේ කෙරෙන්නේ? කවද්ද ඔබ කරන එක නතර කරන්නේ? එන්න එන්න තුවාලේ හොඳ අතටද යන්නේ නැත්නම් නරක අතටද යන්නේ? නරක අතට. ඒකයි වැඩේ මෙහෙමද? එකකින් නිදහස් වෙන්න කරන දේ තුලින් පින්වදිනේ අර තුවාලේ තව පෑරෙනවා. මම ඔබට කියන්නේ මේව බුද්ධියෙන් හිතලා බලන්න. මේ ලෝක සත්‍යය කරන කියන දේවල් වලට කාමය කියලා කියන්නේ බෙන්ද? ඔය ඇහ කන නාසය දිව කය කියන්නේ ওই ටික පාවිච්චි කරලා මනත් එක්ක කරන අරගලයේ තමයි බෙන්ද මේ කාම ස්වභාවය. දැන් ඔය කාම ස්වභාවය අරන් බලන්න බෙන්ද? එතකොට ඔබට හොඳට තේරෙයි. කොච්චර කළත් ඔක ඉවරයක් වෙන්නේ නැහැ. ඒ ප්‍රමාණයෙන් සෑහෙන්නත් බෑ ඊට පස්සේ. මොකද හේතුව පින්වදනේ? අර හිතපු පීඩාවෙන් නිදහස් වෙන වෙලාවෙදී එන ආස්වාදයෙන් නිසා තව ටිකක් පඳු ගැහෙනවා හිත. මේක ආස්වාදී කියලා. ආස්වාදී කියලා පඳු ගැහිච්ච ගමන් දැන් අර තිබිච්ච තත්ත්වයට වඩා මේක වැඩි වෙලා. තිබිච්ච තත්ත්වයට වඩා වැඩි කියලා කියන්නේ පින්වදනේ අර පරණ පිනවපු ක්‍රමවේදයට දැන් පිනවන්න බෑ. ඒක නිසා සිද්ධ වෙනවා ඒකට අලුත් ක්‍රමයක් හොයාගන්න. ඊට වඩා වැඩිපුර යමක් කරන්න. කළු සුදු ටීවී එක බලපු මනුස්සයට මුලින්ම ටීවී එක බලන්න ඕනේ උනේ. මොකක් හරි ෆිල්ම් එකක් බලන්න කියලා අපි නැත්නම් ක්‍රිකට් මැච් එකක් බලන්න කියලා. ඒක තමයි මුලින්ම ඕනේ උනේ. ඒක ඕනේ වෙලා ඉවර වෙලා. කොහොම හරි අමාරුවෙන් හරි ඔන්න ඒක බැලුවා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ මොකද උනේ? දැන් කළු සුදු ටීවී එක බලන්න බෑ. දැන් ඔබගේ ටීවී එක පිච්චිලා ඒ ආයතනයෙන් දුන්නොත් එහෙම කළු සුදු ටීවී එකක් මේක බලන්න දැන්ට කියලා එහෙම. දැන් බලන්න බෑ පින්වතුනි ඔබට. බලන්න පුළුවන්ද කියලා බලන්න. ඔබ කැමති මොකක් හරි වැඩසටහන කළු සුදු ටීවී එකෙන් බලන්න. කළු සුදු ඕනේ නෑ පින්වතුනි. දැන් නම් ඉතින් එහෙම නැතුව ඇති සමාඩ අර ඉරි ඉරි යන්නේ. ඇන්ටනාවේ දෝෂ නිසා ඉරි ඉරි යන්නේ. ඔබ කැමතිම වැඩසටහන බලන්න ඉරි ඉරි යනකොට බලන්න පුළුවන්ද කියලා. හැබැයි මේ විදිහට ඔබේ ගෙදරට ටීවී එකක් ගෙනාවම මුල්ම කාලේ. ඒ කියන්නේ ටීවී බලන්න තිබුණේම නැහැ. ඉතින් දැන් කොහොම හරි තාත්තා ගෙදර කොහේ හරි පාරායිනක දාලා තිබිච්ච ටීවී එකක් උස්සගෙන ආවා. මම හදලා දෙන්නම්කො පුතේ. දැන් ඔය තියෙන විදිහට බලන්නකො කියලා. ඉතින් ඇන්ටනාව කරකෝ කරකෝ ඔක සරසර බුරුබුරු ගගා දිද්දිත් මම කළා. ඔහු බැලුවා. ඒ වල්ල ඒ ප්‍රමාණය නිදහස් වුණා. ඒ ප්‍රමාණය නිදහස් වෙලා අපි ඉන්නේ ඊට පස්සේ මොකද උනේ? තාත්තා ඇන්ටනාවක් ගෙනල්ලා හයි කළා. දැන් කළු සුදු මොකු ප්‍රශ්නයක් නැතුව කළු සුදු විදිහට පේනවා. දැන් ඒ මට්ටමේ දැන් තියෙන්නේ. ඒ මට්ටමේ පෙලිල්ල ඉන්න කෙනාට පින්විතුන ඊට පස්සේ ඊට එහා ගිය මට්ටමක් උදා කරලා දෙන්න ඕනේ. දැන් බලන්න එන්න පින්විතුනි. මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව පින්විතුනි මේ කාම සහගත ස්වභාවය කියලා කියන්නේ පින්විතුන අනිත්‍ය ස්වභාවයමනේ. අනිත්‍ය ස්වභාවය තියෙනවනේ ඔය කියන දේවල් වල. මොන කාමයේ වශයෙන් ඇතුළට එන්නේ මොකද? රූප වේදනා සංඥා සංඛාර විඥානනේ. ඉතින් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඔය පහේම තියෙන අනිත්‍ය ස්වභාවය. ඒ කියන්නේ කොච්චර කළත් සෑහීමකටපත් වෙන්න බෑ. නතර කරන්න බෑ. ඒකනේ සබ්බ සංඛාරේසු අට්ඨියති හරයසු දිගුච්ඡති කියලා දේශනා කළේ මෙන්න. කොච්චර කළත් සෑහීමකටපත් වෙන්නේ නෑ. හැබැයි අතාරින්නත් බෑ. දිගටම කරගෙන යන්න ඕනේ. මොකද ඕනේ කම කියන එක හැදිච්ච කෙනාට පින්වතුනි මහ පුදුම පිළිල්ලක් තියෙනවා. ඕනේ කම හැදුනා කියලා කියන්නේ පින්වතුනි ඉතින් ඒක එතනින් එහාට ඉවරයි ඔක්කොම. නිකමන හිතන බලන්න දෙන්නේ දැන් මේ කියන මේ බෝඩ් එක මකනේ මේක අතහැරියාම බිමට වැටෙනවනේ දැන් ඒක නීත්‍යයේ සත්‍යයන් නම් පින්වදෙන ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවනะ ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවනේ උඩ නතර වෙන්නේ නැන්නේ දැන් හිතන බලන්න පින්වදනේ මට සිතක් පහළ වුණොත් එහෙම මේක උඩ තියන්න ඕනේ කියලා මට සිතක් පහළ වෙනවා මේක උඩ තියන්න ඕනේ කියලා. පහළ වෙලා පින්විතනේ දැන් මම මේ දැන් ඒක ඕනේ මට. බලන්න මේ වෙන වැඩේ පින්විතනේ. මේක උඩ තියන්න ඕනේ. දැන් මම උඩ තියන්න ඕනේ නිසා උඩට ගෙනල්ලා අතාරිනවා. අතාරවගම මොකද වෙන්නේ? වැටෙනවා. වැටෙන එක ධර්මතාවයක්. වැටෙන එක තියෙන්නේ මේ ගුරුත්වාකර්ෂණ නිසා සිද්ධ වෙන ධර්මතාවය. ඒක එහෙමම තමයි. මට ඕනේ මේක උඩ තියාගන්න. වැටෙන එක ධර්මතාවය. ඉතින් මම එක එක ක්‍රියාකාරකම් කරනවා කොහොම හරි මේක උඩ තියාගන්න. හැබැයි වැටෙන එක ධර්මතාවය. සමහර දාට පින්වතුනි දැන් වැටෙන එකක් නැහැ. හැබැයි වැටෙන එක ධර්මතාවයක් නම් වැටෙන්න ඕනේද පින්වතුනි ගින්න එන්න. කතා කරන්න ඔක්කොම මාතෙක්. එතකොට නිින්ද යන්නේ නැහැ. කතා කළා නම් හරි ඔක්කොම. වැටෙන එක ධර්මතාවයක් නම් වැටෙන්නම ඕනද පින්විතිනේ දුකෙන්? නෑ. අපි හිතුව මේක මොකක් හරි එකක් උඩ තියලා තියෙනවා. අට්ටාලයක් ගැහුවා අට්ටාලිය උඩ දැන් තියලා තියෙනවා. හැබැයි වැටෙන එක ධර්මතාවයක් නේද? වැටෙන එක ධර්මතාවයක් නම් පින්විතිනේ මේක දැන් වැටෙන්නේ නැහැ නේද? දැන් වැටෙන්නේ නැහැ කියන එකේ තේරුම මොකක්ද? කොයි වෙලාවක හරි වැටෙන්න පුළුවන් නේද? එහෙනම් වැටීමට හැකියාවක් තියෙනවා නම් පින්වතුනි අර මට ඕන එක නැතිවීමේ හැකියාවක් තියෙනව නේද? එහෙනම් මට ඕන එක නැතිවීමේ හැකියාවක් තියෙනව නම් පින්වතුනි මට මේකෙන් නිදහස් වෙලා අයින් වෙන්න පුළුවන්ද? බෑ. ඒක වැටෙනවා. එක්කෝ වැටෙනවා නැත්නම් වැටෙන්න පුළුවන්. මොකද හේතුව වැටෙන එක ධර්මතාවය මට තියාගන්න ඕනේ මේක වැටෙනවා ආයිත් මට තියාගන්න ඕනේ මේක වැටෙනවා ආයිත් මට තියාගන්න ඕනේ මේක වැටෙනවා දැන් බලන්න වෙච්ච දේ මට කියන්න වෙනදේ බුද්ධිමත් ඔබ හුණවන්න මේකෙන් නිදහස් වෙන්න දින ක්‍රමය මොකක්ද මොකද නිදහස් වෙන දින ක්‍රමේ ඕනෙකම නැති කරගන්න එක පිළිගන්න. මොකද හේතුව වැටෙන එක නැති කරගන්න බෑ. වැටෙන එක ධර්මතාවයක් ඒක සිද්ධ වෙනවා. මොකද වැටෙන එක කියන්නේ මං හදපු එකක් නෙමෙයි පිළිගන්න. වැටෙන එක කියන්නේ මම හදපු එකක් නෙමෙයි නම් පිළිගන්න. වැටෙන එක නිසා මට දුකක් එන්නේ හේතුවක් නැහැ. මොකද ඔබ හොඳටම දැන් දන්න කාරණාවක් තමයි පිළිගන්නේ දුක කියන්නේ හදාගන්න එකක් මිසක් දුක කියන්නේ ලෝකේ ඇත්තටම තියෙන එකක් නෙමෙයි. නමුත් මේ උඩ දාප එකක් බිම වැටෙන එක ඇත්තටම තියෙනවද නැද්ද ලෝකේ? තියෙනවා. සමහර කෙනෙක් කියන්න පුළුවන් ඒවත් නැහැ කියලා. එහෙම ඒවත් නැහැ. මොකුත් නැහැ ලෝකේ කියලා කියන අය ඉන්නේ. හැබැයි මොකුත් නැහැ මේක දවසක් අපේ මහත්තයෙක් කියලා මට කියනවා. හාමුදුරනේ අර ඒක මගේ යාළුවෙක් මට කතා කරලා කිව්වනේ මේ ඔය ඔහොම ඒව නෑ ඔය ඔක්කොම හේතුන්ගේ ඵල ඔහොම එකක් නෑ ඔය පේන්න තියෙන ඔහොම නෑ තර්ක කරනවා හඳුන්නේ හරියට කොච්චර කිව්වත් මේ මනුස්සයා තේරුම් ගන්නෑ නෑ හඳුන්නේ හරියට තර්ක කරනවා මේ ඔක්කොම හේතුන්ගේ ඵල මේව එක මොකුත් නෑ ඕකේ ඔය තිබ්බට මං කව මහත්තයෝ ඊළඟ දවසේ මේ මහත්තයා කතා කරාම කියන්නේ මොකුත් නෑනේ මේ ඔක්කොම හේතුන්ගේ ඵලනේ එහෙනම් මාත් මෙතන නෑ බොල මේ උඹට හේතුන්ගේ ඵල ඔය පේන්නේ. එහෙනම් මට කලදර කරන්න දුව ඵල මෙතනේ. නිකමනේ හිතන බන්නේ අනේ මිනිසුන්ට හරියට වද දෙනවා. තමන්ගේ තියෙන කාරණාව ඔප්පු කරලා පෙන්නන. මම ඔබට නම් කියන්නේ එහෙම වෙන්න එපා වෙන්නේ. බන ඕන් නැති එකට බන දෙන්න එපා වෙන්නේ. ඒක නිසල ඕනේකම හදවන්න. ඔබ කොච්චර හරි දේ දැනන් හිටියත් පින්වතුනි තව කෙනෙකුට වද දෙන්න එපා, ඒක කියලා දෙන්න. ඒක ආර්ය ලක්ෂණයක් නෙමෙයි පින්වතුනි. ඒක තියෙන්නේ තනිකර ඉද මේව සත්‍යම් මෝගමඤ්ඤම් කියන මොට්ට වැඩපිළිවෙලක් ඔය කරන්නේ. ඔබ දන්න ධහම කියන්න තේරුම් ගන්න ඕන නම් තේරුම් ගන්නේ. ඕනම් පස්සේ දවසක කියලා බලන්න. අනුකම්පාවක් හිතුනොත්. තර්ක කර කර තර්ක කර කර නෑ නෑ ඕක වැරදි මේක හරි එහෙම කොහෙද මේක මේ සූත්‍රෙත් තියෙනවා මෙහෙම මේ සූත්‍රෙත් තියෙනවා මෙහෙම ඕක වැරදි මේක හරි ඔය මොනවද නේද ඔබට තේරෙනව නේද තුට්ටු දෙකේ වැඩ නෙමෙයි මේ සම්බුද්ධ ශාසනයක සැනසෙන්න තියෙන වෙලාවේ මොන තුට්ටු දෙකේ වැඩ කරනවද ඔබ ඉන්න ප්‍රීතිය හොඳ ආකාර ප්‍රීතියටපත් වෙලා ඉන්න මේ ධහම තුල එහෙමනම් බෙන්ගදෙනි මේ ලෝකේ තියෙන ධර්මතා තියෙනවනේ මේ මේක උඩ දැම්මොත් බිම් වැටෙනවා ඒ හේතුකපල තමයි නමුත් නැද්ද තියෙනවා ඒ තියෙන්නේ බෙන්දෙනි අත හයියෙන් කරගෙවුවොත් එමේ හේතුකපලද ඔය කම්මුල හරහා අත කරගෙවුවොත් එහෙම හේතුකපල කියලා නිකන්ින් බලන්න නෑ රිදෙනවා හේතුකපල තමයි ඒ හේතුපල තමයි ඔක්කොම ඒ නැද්ද ඒ නැත්තම් ප්‍රශ්නයක් නෑ දෙන්න දෙන හොඳ කන පුරවල බල නැද්ද නැද්ද එහෙනම් බෙන්ගදෙනි මේ ලෝකේ ඒක ඒ දුක නැහැ හිතින් හදාගන්න දුක නැහැ මොකද හේතුව බෙන්ගදෙනි දුක එන්නේ මම හැදෙන හින්දා කියලා දැන් ඔබ දන්නවනේ මොකද මම කියලා කෙනෙක් ලෝකේ නැහැ ඒක හිතින් හදාගත් එකක් මම කියන එක හැදෙන්න ඕනේ වෙන්නේ ඕනේ. මම කියන එක හදන්න ඕනේ වෙන්නේ මොකද්ද? ඕනේ කියන එක. එතකොට එහෙනම් බින්දනේ දැන් මේ මම කියන එක හදන්න ඕනේ වුණා ඕනේ. ඒ කිව්වේ මොකද්ද දැන්? මට ඕනේ වෙලා තියෙනවා මේක උඩ තියන්න. මේක වැටෙන එක ධර්මතාවය. මට මේක ඕනේ වෙන්න කලිනුත් බින්දනේ මේක වැටුණා. ඔව්ද නැද්ද? එතකොට මට දුක ආවද නැහැ මට දුක එන්න පටන් ගත්තේ පිංගුතුනේ මට ඒක උඩ තියන්න ඕනේ කියන තැනට ආවට පස්සේ එහෙනම් දුක ආවේ වැටෙන හින්දාද නැත්නම් වැටෙන්න කලින්ද දැන් මේක වැටුණානේ මෙච්චර කල් පිංගුතුනේ මට දුකක් ආවේ නැනේ එහෙනම් මේක මේ වැටෙන එක තිබ්බ නේද පිංගුතුනේ තිරහත් කාලයක් අපි හිතමු ඔබ ගිය මාසේ සසරට ආවේ කියලා. අපි හිතමු කොහොමද? ගිය මාසේ සසරට ආවේ. මෙතන ඉන්නේ එක්කෙනෙක් කවුරු හරි. අපි අනිත් අය ඔක්කොම ඊට කලින් ඉඳලා ඉන්නවා. අපි තමයි සීනියර්ස්ලා සසරේ. එක්කෙනෙක් ඉන්නවා ගිය මාසේ තමයි ආවේ සසරට. දැන් එයාට වින්දුනි. මේ ගුරුත්වාකර්ෂණය මේට කලින් තිබෙන්නේ නැද්ද ලෝකේ? තිබුණා. ඉතින් ගුරුත්වාකර්ෂණය තියෙනවා වින්දුනි. එහෙනම් මේ පොළොවට ඇද ගැනීමේ ලක්ෂණය තියෙනවා පින්විතනේ. නමුත් එයාට දුකක් ආවේ නැහනේ. එයා ලෝකෙට ඇවිදින්න ඒත් එයාට දුකක් ආවේ නැහැ. එක දවසක පින්විතනේ එයාට ඕනේ වුණා මේක උඩ තියන්න. ඔන්න ප්‍රශ්නේ පටන් ගත්ත තැන. පුළුවන් තරම් තේරුම් ගන්න මේක. එහෙනම් පින්විතනේ බලන්න මේ ගුරුත්වාකර්ෂණය නතර කරන එකද ලේසි මේ නැත්නම් පින්විතනේ මම හදාගන්න එක නතර කරන එකද ලේසි? ඉතින් ලෝක සත්‍යය හදන්නේ පින්විතනේ අර ඇතුළාන්තෙන් තමන් හදාගත්ත ගින්න එහෙම පැත්තක තියාගෙන ඉවරලා මේ ගුරුත්වාකර්ෂණය නතර කරන්නේ. ලෝකෙ තියෙන සනාතනික සත්‍ය නතර කරන්නේ පින්විතනේ හදන්නේ. ලෝකෙ තියෙන සනාතනික සත්‍යයක් තියෙනවා පින්විතනේ. විපරිණාම ලක්ෂණය. තේ විපරිණාමය කියන එක පින්විතනේ ලෝකේ තියෙන්න ඕන එකක්. විපරිණාමය නැතුව ලෝකෙට පවතින්න බෑ. සරල වශයෙන් කිව්වොත් එහෙම නිකමට හිතලා බලන්න පින්විතනේ අபிසංකාර නිසා නෙමෙයිද මේ ලෝකේ පවතින්නේ? අபிසංකාර ශක්තියනේ ලෝකේ නිර්මාණය වෙන්නේ පින්විතනේ. මනුස්ස ලෝකේ කියන එක නිර්මාණය වෙලා ආවේ නැත්තම් මේ මේ පෘථිවි ධාතුව නිර්මාණය වෙලා ආවේ පින්විතනේ ආබස්සරේ ඉන්න ඇයට. ඒ අයගේ තිබිච්ච අபிසංකාර නිසා මොකද ඒ අයට පින්විතනේ මේ සුවඳාග්‍රහණය කරන්න රස ගන්න ඕනකම තිබුණා. ඒක නිසා තමයි පින්විතනේ අර ඔක්කොම එකතු වෙන්න පටන් ගත්තේ. දුවිලියන්ස සම්පත්ති කරක මහා මේක වර්ෂාව ආදි වශයෙන් ඔය නම් වලින් කියවෙන්නේ. ඔහොම වෙලා ඉවරලා ඕක එකතු වෙලා හැදුනා. අවශ්‍යතාවය එතනින් මතුවෙලා ආවා. එහෙනම් අபிසංකාර තමයි පින්විතනි මේ ලෝකේ නිර්මාණය කරන්නේ. අபிසංකාරයකින් ලෝකේ නිර්මාණය වෙන්න නම් පින්විතනි වැයවීම අනිවාර්යෙන් තිබිය යුතුද නැද්ද? වැයවීම කියන ධර්මතාවය ලෝකේ තිබුණේ නැත්නම් පින්විතනි උදා කර ගැනීම කියන ධර්මතාවය ලෝකෙට එන්න බෑ නේද? ඒ කියන්නේ අபிසංකාර කියන එක වෙන්න බෑනේ. ඉතින් අபிසංකාරය උනේ නැත්නම් පින්විතනි මේ ලෝකේ පවතින්නේ කොහොමද? ලෝකේ හැදිලා තියෙන හැමදෙස්සෙම පවතින්න. හැම කොටසක්ම පවතින හැදිලා තියෙන වෙන කිසිම සත්‍යයක් මැරෙන්න උපදින්නේ නැහැ. සත්‍යයව නිර්මාණය කරලා තියෙන පින්විතනි හැමදෙස්සෙම පවතින. දැන් අපි ওই සත්ව ලෝකේ ගැන එහෙම කතා කරනකොට එහෙම අපි කියන්නේ ඉතින් මෙන්න මේ ස්වභාවය නිසා මේ සත්‍යයට මේ සත්‍යය මැරෙන්නේ නැහැ. දැන් අපි හිතමු හිමවලහ. ඒක හරි විශාලයි. ඒකගේ හැම හරි ඝනකමයි. ඒකට මයිල් ගොඩාක් තියෙනවා. ඒකයි කන් හරි පොඩි. දැන් ඉතින් ඔය ජීව විද්‍යාඥයෝ, පෞද්ගලික විද්‍යාඥයෝ ආදී පිරිසකින් මේ කන් පොඩියයි, මේ වර්ගඵලයේ අඩුයි, ඒක නිසා කණෙන් පිට වෙන උෂ්ණත්ව ප්‍රමාණය අඩුයි, ඇතුළට ගන්න හීතල ප්‍රමාණය අඩුයි ආදී වශයෙන් මේ ඔක්කොම කියනවා. ඒ ඔක්කොම සලකලා බලලා ඒගොල්ලෝ නිගමනයක් දෙනවා මේ සත්තුන්ට සත්තුන්ගේ පැවැත්ම උදෙසා තමයි මේ සබඳහමේ නිර්මාණ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් හරියට හරි පින්වදින හේතුව මොකද්ද? සතෙක් උපදින්නේ පින්විතනේ ඒකගේ දෙන විපාක ටික ගෙවන්නද නැද්ද? ඒකගේ විපාක ටික ගෙවන්න බැරි වෙනව නේද ඒකමලෝ? ඒක නිසා පුළුවන් තරම් මක් කරලා තියන්න ඕනේ මේක. ඒකට පුළුවන් තරම් ජීවත් වෙන්න පුළුවන් විදිහට කරුණු හදලා තියන්න ඕනේ. මොකද පින්විතනේ ජීවත් වෙනවා කියන එක තමයි හත්යර දෙන්න පුළුවන් ලොකම දඬුවම. අරිහතුන් වහන්සේට තියෙන ලොකුම දඬුවම මොකක්ද? පින්නම් පාන්නේ නැති එක. අරිහත් ඵලයේ පූර්ණ වෙච්ච ගමන් පින්නම් පෑවනම් පින්විතින් අරිහතුන් වහන්සේට එදාට සියලු දුක ඔක්කොම ඉවරයි නේද? නැවත අරිහත් ඵලයේ පූර්ණේ කරගත්තට පස්සේ එතනින් එහාට පින්විතින් කය නිසා විඳින්න වෙන අනන්ත අප්‍රමාණ දුක්ඛන්දරාවකට මුහුණ දෙන්න වෙනවා උන්වහන්සේට. හිතල බලන්න පින්විතින් ඇට කෑලි වලට කැන්නකම් ගැහුවා කිව්වම හොරු ටිකක් ඇවිදින්න. හොරු 500ක් නෙවෙයිද? මෙතන ඉන්න 250යි නේද? එක මිනිහෙක් දිලා එක මිනිහෙක් එක පොළු පාරක් ගැහුවා. මේ 250 ගහද්දි එක ගැට 30 දිතුරු වෙලා. වේවැල් පාරවල් ගැහුවා කියලා හිතන්න. හැම ඉතුරු වේද එකක්. හිතන්න එහෙනම් අර දරුණු හොරු රංචුවක් වින්ද 500ක් එකතු වෙලා ගැහුවා කියලා. එන ඒ තරම් මෙවැදෙනි මහා ගින්නක් තමයි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ. ජීවත් වෙන්න ඕක තමයි තින් පින්විතනේ තියෙන ප්‍රශ්නේ. එහෙම කියලා පින්විතනේ දැන් මේකෙන් අයින් වෙන්න බෑ. අපි හිතමුකෝ අපි ඔය දුක් විඳින හොරි හැදිච්ච බල්ලෙකුට කොහොම හරි කියනවා කියලා ඔබ දැන් හොරි හැදිලා ඉන්නේ දැන් ඊළඟ අත්බවෙත් උඹට හොරි හැදෙන්න තියෙනවා. ඊළඟ එකෙත් හොරි හැදෙන්න තියෙනවා. ඔබ දැන් ඔබ ඉවර කරහම් මේක. එපා ගියා. ආයෙ උපදින්න බෑ ගියා. මොන මං ඔබගේ බෙල්ල කපනවා කපනකොට උපදින්න බෑ කියහ හරියනද ඔය පුළුවන් තරම් උත්සාහ කරන්න පින්විතනි මේ කියන தත්ත්වය තේරුම් ගන්න. මේ දුක ගොඩනගාගත්තේ අපි. අපි තුලින්ම මේක නිදහසුනේ නැත්නම් මේකෙන් ගොඩ යන්න හම් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ මේ ලෝකෙ මැව්වා නම් කොච්චර වටිනවද කියලා දැන් තමයි තේරෙන්නේ. කරුමෙට ඒකත් එහෙම නෙමෙයිනේ. නිකම්ම හිතලා බලන්න මේ දෙවියන් වහන්සේ නම් මේ ලෝකෙ මැව්වේ නැත්නම් මහා බ්‍රහ්මයා නම් කවද ඊශ්වරයා නම් විෂ්ණු දෙවියෝ නම් කවුරු හරි ගමන්නේ. ඔය කියන උතුමෙක් නම් මේක මැව්වේ පින්විතනේ. බැල මෙහෙවරකම් කරලා හරි. ආයෙනම් එන්න බෑ කියලා කියන්න බලන්නේ. අනේ මට මේක බෑ. ආනේ බෑ. උපද්දන්න හදනවට අනේ 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 පොඩි උන් කියන්නේ. අනේ අම්මේ කියලා. ඒ වගේ හැටි කියලා. නැත්තම් පොඩි විවේකයක් අරගෙන හරි මම යන්න මට පොඩ දවසක් ඉන්න දෙන්නකො දවසක් උපදින්න නැතුව ඉඳලා එහෙම කරගන්න දෙපා ප්‍රශ්නේ තියෙන්නේ සිංහසනේ තමන් විසින් තමන්ටම දඬුවම දී ගන්නකොට කාට කියන්නද අයියා ගහනවා නම් තාත්තට කිව්ව හැකි අයියා මට ගහනවා තාත්තේ කියලා බේර ගන්න කියලා තමන්ම නම් තමන්ට ගහගන්නේ දැන් කාට කියලාද බේරන්නේ ඒකයි බින්දුවේ ඔතන තියෙන ප්‍රශ්නේ ඕකට බාහිර කෙනෙක් සම්බන්ධ නැ නිවන් දකින එක හරි ලේසි වැඩක් ඒ කිනාට මොනවා හරි දෙයක් දීලා ඉවරලා ඒක කරගන්න තිබුණා නමුත් මේ දුක කියන එක හදාගන්නේ තනි කරන බින්දුවේ අපිමයි අපිම හදාගත්ත දුකෙන් ගොඩ යන්න තියෙන්නේ අපිටමයි. අන්න ඒක හොඳට තේරුම් ගන්න. මේක මේ වෙන කෙනෙකුට සම්බන්ධ වෙලා කරන්න තියෙන එකක් නෙමෙයි. උපදින්නෙත් අපිට ඕන නිසා නෙමෙයි. උපදින්නේ ඒකට අදාළ හේතු ටික අපි ගාව තියෙන නිසා. ඒ හේතු ටික අපි හදාගෙන තියෙන නිසා පින්වතනි දැන් ඒ උප්පත කියන ඵලයට හැමතිස්සෙම යනවා අපිව. ඉපදුනා කියලා කියන්නේ පින්වතනි අපිට ඔය හැම එකම කරන්න සිද්ධ වෙනවා. මේ ලෝකේ එහෙම සැප විඳිනවා කියලා කවුරුත් නැහැ පින්වතුනි. ඔය මේ සැප විඳිනවා කියලා කියන්නේ තමන්ට ආපු පීඩාකාරී මානසිකත්වෙන් නිදහස් වෙනවට. මේ ලෝකේ ඉන්න හැම කෙනාම ওই තැන තමයි. තුන් ලෝකෙම ඉන්න හැමෝටම පොදු ධර්මතාවයක් ඕක. තමන්ට ආපු මානසික ස්වභාවයෙන් ඔහේ නිදහස් වෙනවා. ඒ නිදහස් වුණාට පස්සේ අර හිල දැන් ලොකු ඉදව. ඒකයි වෙලා තියෙන්නේ. දැන් ඒ අර ඊට කලින් කරපු දේවල් වලින් සෑහීමකටපත් වෙන්න බෑ. ඒකේ කාමයේ කියන මේ ලෝකෙ තියෙන මහා දරුණු දඬුවම. ඉතින් ඔබට කවුරුත් අවවාද කරන්නේ නැහැ කියලා කියන්නේ පින්දුනේ ඔබ නිකන් ඒ දඬුවම් විඳින්න අතහැරලා නිකන් ඉන්නවා. ඒකයි ඔය වෙන්නේ. ඔබ කාමයේත් එක්ක කාමයේ අවබෝධ කරගෙන ඒ කාමයේ අතහැරලා දාන්න උත්සාහ කරන්නේ නැහැ කියලා කියන්නේ පින්දුනේ ඔබ දඬුවමක් විඳිනවා තනි කර. ඉතින් ඔය දඬුවමේ ප්‍රතිඵලයක් විදිහට නිවන පැහිල යනවා. හොද එන්න පින්දුනේ ඔය ප්‍රමාණය වැඩි වෙන එකයි වෙන්නේ ඕකේ. කාමයේ හැදිරෙන්න ඌමනා වැඩි වෙනවා තව. මොකද හේතුව කාමයේ හැදිරෙන වාරයක් ගන්න පින්වතනි ආස්වාදයේ නැගෙන්න පටන් ගන්නවා. මානසික ආස්වාදයක් නැගෙන්න පටන් ගන්නවා. මේ ආස්වාදය තුළ තව හිත පඬු ගහනවා පින්වතනි. හිත පඬු ගහේ අවශ්‍යතාවය තව වැඩි වෙනවා. ඕනේ කම එන්න වැඩි වෙනවා. දෝය ක්‍රියාදාමයට පිංගුදින සදහට මුහුණ දෙන්න වෙලා නැති තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් හිතට ඉතින් උපදින්න ඕනේ. උපදුනාට පස්සේ ආපහු ඒ ඕනේ වෙච්ච ඒවා කරන්න ඕනේ. ඊයෝගේ ජීවිතේ ඔය ඕනේ වෙච්ච ඒවා කරගෙන තියෙන අතීත ආකල්. ඔය ටික හොම ඕන වුණා කියලා පිංගුදින ඔතනින් ඔක නතර වෙන්නේ නැහැ ඉතින්. දිගින් දිගට මේ අද්ද විවරණ කනොත් කරනවා. ඊට පස්සේ බල්ල බලල් වෙලා හරි කමන්නේ ආයෙත් ඔය ටිකම කරනවා පිංගුදින. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ අපේ අතේ තියෙන වැඩක් මේක. අපේ අතේ තියෙන වැඩේට අනිත් අයව සම්බන්ධ කරගන්න යන්නේ නැතුව. අපිම උත්තරේ හොයාගමු. අපිට වැරදිච්ච තැන අපි හොයාගමු. හොයාගෙන ඉවරලා පින්විතනි අපි එතනට බේත් කරමු. ඔබ ඔන්න ඕක හොඳට ඔළුවට ගන්න. මෙතනින් මම කොහොම හරි නිදහස් වෙනවා කියන අදිස්ථානේ ගන්න පින්විතනි. මොකද මේ දුක ඇතිකලේ ඔබගේ දරුවෝ නෙමෙයි. මේ දුක ඇති කරගත්තේ ඔබමයි. නමුත් අද ඔය ඔක්කොම දාලා තින්නේ බාහිර ලෝකෙට. බාහිර ලෝකෙට දාලා තමන් අත වේදාගෙන නිකන් ඉන්නවා. ඒකෙන් වෙන්නේ කවදාකවත් වෙනසෙන් ඔය දුකට පිළියමක් වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? බාහිර ලෝකෙට අපි හැමදෙසම ඇඟිල්ල දික් කරද්දී පින්වතුනි වැරද්ද තියෙන තැන වැහෙනවා. වැරද්ද තියෙන තැන වැහුණට පස්සේ පින්වතුනි අපි වෙන තැනකට තමයි ඊට පස්සේ බේත් කරන්නේ. එහෙම කරගන්න එපා. හැමතිස්සෙම දකින්න පිංගදෙනේ තමන්ගේ අතුලාන්තෙන් වෙච්ච දේ මොකද්ද කියලා. ඔබට ආස්වාදයක් එන හැම වෙලාවකම බලන්න පින්විතනේ මේ ඔබට තියෙන ඕනේ කමක් නිසා නේද මේක වෙලා තියෙන්නේ කියලා. ඕනේ කමක් නිසා හටගත්ත දාහසයිද ස්වභාවයෙන් නිදහස් වීමේ ප්‍රතිඵලය නේද මේ ඉන්නේ කියලා. ඕක නිතර දකින්න උත්සාහ කරා. එතකොට පින්විතනේ ආස්වාදය කියලා කියන්නේ මහා පුහු දෙයක් කියලා ඔබට දැනෙන්න පටන් ගන්න. ඒකයි ඔබට අර ඒ කාලෙම කිව්වේ කැරට් ප්‍රීතිය කියලා මතකද? කැරට් හරි ෂෝක්. මං කැරට් වලට කැමති. මට කැරට් ඕනේ. මට කැරට් ලැබුණා. දැන් මට හරි සතුටුයි. මේ සතුටුයි කියන එක ප්‍රතිඵලයේ පැත්තනේ. සතුටුයි කියන එකත් එක්ක ආය දෘෂ්ටියට එනවා මොකද්ද? මට හරි සතුටු වෙන්නේ කැරට් නිසා. ඒ කියන්නේ කැරට් හරි ෂෝක්. අන ලොකු වුණා තව ටිකක්. මං කැරට් වලට කැමති. මට කැරට් ඕනේ. මට කැරට් ලැබුණා. මට හරි සතුටුයි. ඒ සතුට දීපු කැරට් හරි ෂෝක්. මං කැරට් වලට කැමති. මට කැරට් ඕනේ. මට කැරට් ලැබුණා. ලැබුණා කියන්නේ ලබා ගත්තා. ඊට පස්සේ මට හරි සතුටුයි. ඒ කියන්නේ again කැරට් හරි ෂෝක්. කැරට් ප්‍රීතිය. ඉතින් ඔය මැෂින් එක කවුරු හරි ස්ටාර්ට් කරලා දුන්නා නම් හරි. පොඩ්ඩක් කරකෝල ස්ටාර්ට් කරලා දෙනවනේ ඊට පස්සේ ආයෙ ආවොන්නේ. ඉතින් අපිව කතා කළා අපි මිනිහ. හරියට අත්ඇටරේ වගේ කියලා. අත්ඇටරේ කවුරු හරි ස්ටාර්ට් කරලා දුන්නාම මොකද වෙන්නේ? හරි. ආයි පස්සේ ගිහලා කවුරු කරකවන්න ඕනේ? ඔක මුලින් ස්ටාර්ට් කරලා දුන්නා නම් පොඩ්ඩක් කරකවලා දුන්නා නම් ඇති. කවුරු හරි කෙනෙක් මේක හොඳයි ෂෝක් කියලා කිව්වා නම් පින්විතනේ හරි. අන්නේ පළවෙනි ඩොට් එක දාලා දුන්නා නම් හරි පින්විතනේ. එතනින් එහාට මං කැරට් හොඳයි කියලා කවුරු හරි කියනවා. කැරට් ෂෝක් කියලා යනවා. කිව්වහම ආ ෂෝක්ද? එහෙනම් මට කැමං කැමති. එහෙනම් මට ඕනේ. ඔන්න මට ලැබුණා. ඔන්න මට සතුටුයි. මේ සතුට දීපු කැරට් හරි ෂෝක්. දැන් තව එකකට දාලා බලන්න. ඕන එකක් දාලා බලන්න මේ දේවල් ඔබට තියෙන්නේ රතු පාට. හා අසත් පුරුෂයා ස්ටාර්ට් කළා දුන්නේ කොහොමද? චුට්ටි දැකේ. රතු පාට හරි ෂෝ. ඒ ෂෝ කියන එක පිළිබඳව එක කනට කියලා එහෙම නැත්නම් එයා ෂෝ බව පෙන්නලා ඔබ ෂෝ කියලා දන්න මොහොතේ සංඥාවකින් ඇතුළු කරනවා ඇතුළට. සංඥාවක් කරහා මොකක් හරි ඔබ දන්න සංඥාවක් කරහා දෘෂ්ටියට දෙනවා. මොකක්ද පෙන්නලා. එතකොටම කැමති වෙනවා. ඇයි පින්විතනි දැන් වැලන්ටයින් ඩේ එකට රෝස මලක් දෙන්නේ? රෝස මලක් දෙන්නේ මොකද? එහෙම නැත්නම් පෙම්බතෙක් පෙම්බතියක් හෝ ස්වාමි පුරුෂයා බිරිඳට ආදරෙන් ඉන්න බව පෙන්වන්න හෝ මොකට හරි එකට. ඇයි රෝස මලක්ම දෙන්නේ? ඔකට ඊට වඩා ලොකු දේ මොනවාද මේ? දැන් ලොකු මල සූර්යකාන්ත මල. ඒ වගේ එකක් සූර්යකාන්ත මලක් දුන්නා නම් ඇයි රෝස මලක්ම දෙන්නේ? ඉතින් ඔබට දැන් හොඳටම තේරෙනව නේද මේ දෘෂ්ටි කියලා? ඒ දෘෂ්ටි කියලා අයින් කරන්න පුළුවන්ද ඔබට දැන් ඒවා? එහෙම අයින් කරන්න බෑ. හේතුව මොකද? දෘෂ්ටිය තියෙන වෙලාවේ නම් අයින් කරන්න තිබ්බා. නමුත් දැන් දෘෂ්ටියට වඩා මේක ඇතුළට කාවැදෙලා ඉවරයි. සංඥා චිත්ත වලට කාවැදෙලා ඉවරයි. ඉතින් ඔක පටන් ගත්ත විදිහ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔක දෘෂ්ටියට ආපු ගමන් පින්විතින් ඕක සමහර ඔබට එන්නේ නැත්තේ. වෙළඳ දැන්වීමක් කරහ වෙන්නේ නැති. ස්වාමි පුරුෂේ බිරිඳක් එහෙම නැත්නම් පෙම්වතෙක් පෙම්වතියක් ඉන්න දෙන්න තරහයි. දෙන්න තරහෙන් දෙන්න තරහ වෙලා දැන් හරි දුකෙන් දෙන්නම ඉන්නේ. ඒ අතර දුර කවුරුහරි දෙවි කෙනෙක් එනවා පල්ලෙහාට. ඇවිදලා අර දුකෙන් ඉන්න කෙනා දන්නවා කිමද නුඹ? දුකෙන්. ඉන් දෙවියන්ට විස්තරේ කියනවා. ආ. එතන රෝස මල් වත්තක් පෙන්නලා අර රෝස මලක් හදාගෙන මේ දීපන්. හරියනවා. දැන් ඒ කාලේ ගිහිල්ලා පින්විතර මොකද කරන්නේ? අර ගෑන් ළමයට අරක දුන්නාම ඒ ගෑල්ලම උඩ පැන්න බදා ගන්න අර කොල්ලා. ඕක බලන් ඉන්නේ කාට දැන්? ඒක ඉන්නේ හරි පීඩාවෙන් මොකද? එක්ක වැටෙන හින්දා. නැත්තම් වැටෙන්න පුළුවන් හින්දා. මතකයිද කාරණා දෙක? වැටෙන්න මොන්නේ? වැටීමේ ධර්මතාවයක් තියෙනවා නම් වැටෙන්න මොන්නේ දුකෙන්? ඒ ධර්මතාවයේ ඇති හොඳටම. ඇයි වැටෙන්න පුළුවන්නේ? එහෙනම් දැන් මේ පෙම් යුවලක් මේක කැඩෙන්න පුළුවන්. විපරිණාමයට යන්න පුළුවන්. ගිහිල්ලා නැහැ. නැවත යන්න පුළුවන්. ඒ පීඩාවෙන් නිදහස් වෙන්න පුළුවන් කියන තැනට එනවා වින්දේ මේ රෝසමල කියන එක පාවිච්චි කරගෙන. ඔන්න ඔහොම තමයි සියුම් විදිහට දෘෂ්ටි ඇතුල් වෙන්නේ. ඒ රෝසමල දීලා දැන් ඔබ දැන් ඉස්සරහට චිත්‍රපටි එහෙම බලද්දී දෙන්නෙක් වෙන් වෙලා ඉඳලා වින්දේ මේ දෙන්න එකතු වෙනකොට මේ මිලියන් ගණන් බලන ෆිල්ම් තියෙන්නේ. කී දෙනෙක් අඬෝලද්ද මේ ෆිල්ම්? මක් කරන්න තියෙන්නේ? දෙන්නව වෙන් කළා තියලා මකන අන්තිමට එකතු ගන්නවා. සට ගාන සද්දෙට කඳුළු වැක්කෙන වැස්සලින් මිනිසුන්ගේ. හිතල බලන්නේ ස්වභාවය හැටි. ඉතින් මේ දෙන්නේ ඒ දෙන්න එකතු වෙන්න පාවිච්චි කරපු මොන හරි දෙයක් තියෙනවද? අන්න ඒවා මිනිසුන්ගේ හිත්වලට තැම්පත් වෙනවා. ආස්වාදී වස්තුන් ලෙස. මොකද හේතුව? පින්විතනේ ඒක දෙන වෙලාවේ තමයි ඒ දෙන්න ඒකුන් දෙන්නට මොන පිළීමද පින්විතනේ? ඇයි? අර කට කෝටි 50 ගානයි කෙල්ලට කෝටි 18ක් 20ක් විතර හම්බ වෙනවා ඉන්දියාවේ නම් උන්ට මොන පිළීමක්ද ඕක රඟපාද්දී? මම කියන්නේ මේ ඔබට තියෙන පිළීම අර ඒ වෙලාවේ ඇඬෙන වැළපෙන ගති ඒව නැන්නේ. ඇහැට ගහන චුරුස් ගාලා මොන හරි එකක් අඳුළු වැක්කෙන්න වැද්දකින් ඉතින් කමන්න නැනේ පින්වද නැයි කෝටි 50ක් විතර හම්බෙලාන්නේ. පොඩ්ඩක් ඇඬුවාම මොකද? පොඩ්ඩක් ඇහැට ගහගත්තාම මොකද? නමුත් ඊට වඩා බරපතල දෙයක් වෙනවනේ පින්විතනේ. ඒ දෙන්න එකතු වෙන වෙලාවේ අර ඒ දෙන්න වෙන්වීම තුල හතගත්ත පීඩාකාරී මානසිකත්වය. ඒ කියන්නේ ඔබ මේ චිත්‍රපටිය ඇතුලේ ජීවත් වෙනකොට පින්විතනේ ඔබ තමයි මේ වෙන් වෙලා හිටියේ. ඔබට අභ්‍යන්තරේ දැනෙන්න පටන් ගන්න මේ මං තමයි මේ ඉන්නේ කියලා. ඔන්නෝම ඉඳලා පින්විතනේ ඒ පීඩාකාරී තත්ත්වෙන් නිදහස් වෙන්න තමයි රෝසමල කියන එක පාවිච්චි කළේ. අන්නේ රෝසමල පාවිච්චි කරපු නිසා පින්විතනේ දැන් ඔබ දන්නේම නැතුව හිතේ ඇඳිලා තියෙනවා මොකද්ද? රෝසමල කියන්නේ හරි රෝසමලක් දෙනවා කියන එක තුලින් පීඩාවෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. ඔබට ඔබේ ජීවිතේට ඇත්තටම මෙහෙම අවස්ථාවක් ආපු ගමන් ඔබ මුලින්ම කරන්නේ මොකද්ද? ඒක තමයි අත්දැක බලන්න. ඕක ගිහිල්ලා පළවෙනි කෙල්ලට ඕක දෙනකොට කෙල්ල කිව්වොත් එහෙම රෝසමල් ගෙනාවේ මොකටද අයියා පාන් ගෙඩියක් ගෙනාව නම් කනවනේ. එහෙම කිව්වනම් එහෙම මොකද වෙන්නේ? හිතනවාද කවදක්වත් මේ රෝසමල් නරකයි කියලා? හිතන්නේ මොකද්ද? මේ කෙල්ල. මොකද හිතට කාවැදිනවා දිනවා රෝසමල් හරි මේ කෙල්ල වැරදි කියලා. ඒ තරමට පිංගුතුනේ දෘෂ්ටි කාවැදිනවා හිත ඇතුළේ. ඒ වගේම තමයි පිංගුතුනේ සියද විනාසා ගැනීම වලට එන දෘෂ්ටි. චිත්‍රපටියක් බලනවා නැත්නම් පොතක් කියවනවා මොකක් හරි. එහෙම කියවනකොට පිංගුතුනේ ඕක යනවා. ඉතින් මෙහෙම ගිහිල්ලා අවසානයේදී මේ දෙන්නට එකතු වෙන්න බැරි වෙනවා. එහෙම නැත්නම් මේ නෝන ගැප් වෙනවා. නෝන ගැප් ගත්තට පස්සේ අර මහත්ය නැත්තං ඒ කොල්ලා දාලා යනවා. ඊට පස්සේ ඒ කෙල්ලට මතක් වෙනවා මං දැන් කොහොමද තාත්තට මූණ දෙන්නේ. තාත්තා කුලේ තියලා නලෝපේ හැටි මතක් වෙනවා. අම්මා පොලේ එක්කන් ගිය හැටි මතක් වෙනවා. අයියත් එක සෙල්ලම් කරපු හැටි මතක් වෙනවා. දැන් මේ චිත්‍රපටි නැත්තං අර කතා පොතේ. හැබැයි ඕකේ ඇතුලේ තමයි අර අහිංසක ළමයා ජීවත් වෙන්නේ දැන්. කවුරු හරි පොත කියවන්න ළමයා. ඊළඟට මේ කතාවෙම එහෙම නැත්තම් අර චිත්‍රපටියෙම ඒකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් වශයෙන් කෝච්චියට බෙල්ල තියෙනවා. ඒ කෝච්චියට බෙල්ල තිබ්බට පස්සේ ඒ චිත්‍රපටියෙම හෝ කතාවෙම පෙන්නනවා එහෙමම දිව්‍යාංගනාවක් වගේ උඩට ගිහිල්ලා. හ්ම් මේ ඔබ දැකලා දිනනද නැද්ද? හ්ම් දැකලා දිනනද නැද්ද? දැකලා නැත්නම් ඒක ඔයස් නැහැ. නැත්නම් ඒත් ඇස් නැහැ. නොබල ඉන්න විදියක් නැහැ. දිව්‍යාංගනාවකගේ උඩට ගිහිල්ලා හරි සතුටින් එහෙමම තාරකාවක් ඇතුළට යනවා. මේ චිත්‍රපටියක් රස විඳින මනුස්සයෙක්ගේ මානසිකත්වයක් කියන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ නේද මේකද? අපිත් රස විඳන්නේ ඕවා. ඉතින් ওই විදිහට තාරකාවක් ඇතුළේ දෙන රිංග ගත්තට පස්සේ මේ විදිහේ බලන් ඉන්න එක්කෙනාට මොකද දැනුනේ? අර සියදි විනාශා ගැනීමෙන් පස්සේ පුදුම ආස්වාදී ස්වභාවයකට පත් වුණා කියලා. දැන් ඔකෙන් කියවෙන දෘෂ්ටිය මොකක්ද? පීඩාකාරී අවස්ථාවකට පත්වීමේදී තේදී නසා ගැනීම ඒ පීඩාව දුරු වෙනවා නම් මොකද අර චිත්‍රපටිය බලන වෙලාවෙත් පින්වසනේ අර ළමයා අඬනවා. ඒ බඩද ළමෙක් ඇවිල්ලා මතක් වෙනවා ගමේ මිනිස්සු හරියට ගරු කරනවා මේ කාන්තාවන් මේ හොඳට ඉන්නවට. දැන් ගමේ මිනිස්සු ගහන හැටි, බයින හැටි, ගෙදරට ගල් ගහන හැටි ඔය ඔක්කොම මතක් වෙනවා. දැන් බලන් ඉන්න එක්කෙනාටත් ඔය ඔක්කොම නිකන් හිතට හරි පීඩාකාරී මේ ළමයාට වෙන දේ ගැන. ඒකයි ඇහෙන් කඳුලක් දෙකක් එන්නේ. ඔය අතරතුර ගිහිල්ලා ඉඳලා කෝච්චියට පනිනවා. ඒත් දුකයි තමයි කෝච්චියට පැන්නනේ කියලා. හැබැයි ඊළඟ එකේදී මොකද වෙන්නේ? ඒ ඔක්කොම වෙන් නිදහස් වෙනවා. ඇයි මෙයා තටු දෙකක් එහෙම ඇවිදලා සුදට සුදේ ඇඳගෙන මක් වෙනවද? එහෙම උඩට යනවා. අන්න එතකොට අර තිබිච්ච ෆිලීම් කතත්ෙන් නිදහස් වෙනවා. නිදහස් වෙච්ච ගමන් පින්විතනේ හදි හිත ඇතුළේ දෘෂ්ටියක් යනවා. සියදිව නසා ගැනීම කියලා කියන්නේ. හරි ආස්වාදී වැඩ පිළිදෙඩ. ඔන්න ඔහොමයි පින්විතනේ දෘෂ්ටි ඇතුළුනේ. ඒ දෘෂ්ටි ඇතුළේලා පින්විතනේ ඇතුළක් සම්පූර්ණයෙන්ම කුණු කරනවා. උණ්ඩයක් ඔළුවේ වැදුනා වගේ තමයි. උණ්ඩයක් ඔළුවේ වැදුනට පස්සේ ඉස්සරහින් තියෙන මොකක්ද? පොඩි සිදුරක්. පිටිපස්සේ මොලේ නැහැ. ඔක්කොම ගහගෙන ගිහින් එළියට. පොඩි දෘෂ්ටියක් තමයි පින්විතනේ ආවේ. නමුත් ඒක හිත ඇතුළට ඇතුළු වෙච්ච ගමන් මොකද වෙන්නේ දැන්? ඒක කරකෝ ඔක්කොම සුද්ධ කරනවා කියන්නේ. ඔක්කොම විනාශ කරලා දාන ඇතුළේ. ආයි ලේසියෙන් ගොඩ ගන්න බෑ. බුදු කෙනෙක්ම ලෝකෙට පහළ වෙන ඕනේ ගොඩ දාන්න නම්. ඉතින් ඔන්න ඔක හොඳට තේරුම් ගන්න වෙනද ඔන්න ඔහම ඇතුල් වෙච්ච දෘෂ්ටි තමයි මේ අපි හැමෝටම තියෙන්නේ. මිසක් වින්තින් මේ ලෝකේ හොඳයි කියලා ගන්න එකක් නැහැ. හොඳයි කියලා ගන්න තියනවා නම් අපි හැමෝටම එකම දෙයක් තියෙනෝනේ හොඳයි කියලා ගන්න පින්විතින්. එහෙම නැත්නම් අපි එක එක්කෙනා ඔය වෙන් වශයෙන් දෘෂ්ටි වශයෙන් අරගෙන හිතාගත්තුව තියෙන්නේ. ඕක හරියට තේරුම් ගන්න උත්සාහ කළා නම් මේ ප්‍රශ්නෙට උත්තරයක් අපිට එනවා. ඔබට ආස්වාදයක් එන හැම වෙලාවකම පින්විතනේ මේ ආස්වාදයේ සැබෑ තත්ත්වය දකින්න උත්සාහ කරන්න. ආස්වාද මායාවට අහු වෙන්නේ නැතුව පින්විතනේ මේ ආස්වාදේ එනකොට මේ ආස්වාදයේ තියෙන සැබෑ තත්ත්වය මොකද්ද කියලා අවබෝධයට ගන්න උත්සාහ කරන්න. ආස්වාදේ අවබෝධ කරන්න යෝනේ. ආස්වාදය කියන්නේ මොකක්ද කියන හොඳට අත්දකින්න පිංගත. ඔබට සතුටක් එනකොට හොඳට බලන්න පිංගතනේ කොහොමද ඒ සතුට ආවේ කියලා. සතුටට වහල් වෙන්න යන්නේ නැතුව පිංගතනේ ඒකේ තියෙන ඇත්ත தත්ත්වය මොකක්ද කියලාම බලන්න. ඉස්කෝලේ ගිය දරුවා පෑය දෙකකට පස්සේ ගෙදර ආවට පස්සේ ඔබට සතුටු වෙනා. ඔබ අනිත් පැත්ත හැරිලා බලන්න පින්වතුනි ඒකේ තියෙන පසු වර්ධය මොකද්ද කියලා. දැන් පසු වර්ධයනේ විඳින්නේ පෙර වර්ධය මොකද්ද කියලා බලන්න ඒකේ තියෙන. ඔබට දැන් සතුටක් ඉන්නේ පින්වතුනි. මෙච්චර වෙලා අර ගිනි කාපු නිසා නේද කියන එක හොඳට දකින්න පින්වතුනි. ඔය ස්වභාවය දැක්කේ නැත්තම් මෙන්නේ අර ආස්වාදී මායාවට අහු වෙනවා. ඒකට අහු වුණා කියලා කියන්නේ පින්වතුනි ඔබම අලුතෙන් ඒක දෘෂ්ටියක් කරගන්න. ඒක දෘෂ්ටියක් වෙච්ච ගමන් පින්වතුනි ආපහු මොකද උනේ? හුණ්ඩයක් ඇතුළට ගියා වගේ තමයි. දැන් ආයෙ ඇතුළට ගිහිලා අරක කරකවනවා. ලේසි වෙන්නේ නැහැ. ඉතින් දවසකට පින්වතුනි මේ දෘෂ්ටි කීපයක් ඔබගේ ඔළුවට බහිනවා දන්නේ නැතුව. ඒවා ඉතින් පෙරත් සමහරට තියෙන්නේ නැති ඒක නිසා හරි ලේසියෙන් බහිනවා. දැන් අලුතෙන් කේක් જાතියක් හදනවා පින්වතුනි සීනි ටිකක් දාලා. සීනි හොඳයි නේ. සීනි පැන ඒ සීනි පැණිදහ ආස්වාදයි නේ. ඉතින් සීනි පැණිදහ ලුණු පොඩ්ඩක් උත් ඒකට වැහලා තියෙනවා නම් ඒ ටික තියෙනවා නම් පින්වතුනි. දැන් ලෙමන් කේක් කියලා අහලා දිනවද? ලෙමන් රයිස් අහලා දිනවද? අහලා නැද්ද? ඉතින් අදහගන්න. හරි ලේසි හදන්න. බත් එකක් හදාගෙන ඕකට දෙහි ගෙඩියක් මිරිකලා දාන්න. දොවගේ දුවගේ වෙඩින් එකට පුතාගේ වෙඩින් එකට මක් කරන්නද? ලෙමන් රයිස් හදලා දෙන්න. දෙහි රසයට කැමතිව. ඕක තලුග ගහකයි. ඒකයි සබහාය. අලුත් දෘෂ්ටියක් වැටෙනවා එතකොට සමාජෙට. ඒ දෘෂ්ටිය වෙනනට පස්සේ ඒ පොඩ්ඩ දුන්නාම ඇති පිංගු. එතනින් එහාට ඒගොල්ලෝ එක හදාගෙන දිගටම අරගෙන යනවා. ඕකයි ක්‍රමේ. ඕන එකක් ওই විදිහට දෘෂ්ටිගත කරවන්න පුළුවන්. ඒ දෘෂ්ටිගත කළාට පස්සේ ඒව ගලවන්න තමයි පිංගු එතන යමාරු. දෘෂ්ටියක් ආවට පස්සේ දෘෂ්ටියකට පත් වුණාට පස්සේ ඒව ගලවන්න ලේසි නෑ අනිත් පැත්තට. මොකද දෘෂ්ටිය වෙලාවේ ගලවන්න පුළුවන්. ඒක නිකන් හරියට වෙන විදිහට අපි හිතමු පොඩි සතෙක් ඉන්නවා. අඟලක් විතර දිග සතෙක් ඉන්නවා. ඒක රිංගනවා කියලා හැම කාගෙන ඇතුළට. ඒක රිංගන වෙලාවේ නැට්ටෙන් අල්ල ඇතුළ එළියට ගන්න පුළුවන්. රිංගුවට පස්සේ. දැන් ඔබ බාහිරින් එළියට අදින්න පුළුවන්ද? බෑ. දැන් මොකද කරන්න වෙන්නේ? දැන් ඉතින් ඔපරේෂන් එකක් කරන්න වෙනවා. දැන් කපන්න වෙනවා. කපලා ඇතුළට ගිහිල්ලා ඇතුලෙන් ඉඳ ඇතුලේ ඉන්න කව තමයි මෙන් ඉඳලා අල්ලලා එළියට ගන්න වෙන්නේ. දෘෂ්ටිය පහ වුණා කියලා කියන්නේ මෙන් ඉඳලා එතනින් එහාට. බාහිරින් ඒකට පිළිතුරක් ගන්න බෑ. ඒකට දහම වඩන්නම වෙනවා. ඇතුලාන්තයට යවන්න වෙනවා. ගොඩක් ඇතුළට තුවාලයක් හැරුණාට පස්සේ මොකද කරන්නේ? ගෝස් කැලලා කරගෙන අමරල නේ මකන ඔය මොකක් හරි කතුරක් හරි දාලා ඉවරලා ඔබනවා ඇතුළට ඔබනවා. මොකද හේතුව? පිටින් බේත් කළාට වැඩක් නෑ. ඇතුළට දාන්න ඕනේ. මොකද ඒක ඇතුළට ගිහිල්ලා ඉවරයි. ඔය තුවාලය යන්තම් උඩ මත පිට තියෙන වෙලාව වෙනවා. ඔය බේත් ටිකක් ගාලා සනීප කරගන්න දෙන්නපා. ඒකයි වෙන්නේ පෙඟතනේ. එහෙනම් මේ දෘෂ්ටිගත වෙනවා කියලා කියන දැනට ආව ගමන් එතනින් එහාට මේක හිත ඇතුළට පයින්නවා. හිත ඇතුළට ගියා කියලා කියන්නේ දැන් ලේසි වෙන්නේ නැහැ ගලවන්න. ඉතින් මේව හැමදෙස්ම පිංගුතර ඔබ මානසිකාරයෙන් බලන්න. මේ ලෝකේ ඔබට සතුටක් දෙන ඕනෑම අවස්ථාවක පිංගුතර මේක දින අනිත් පැත්ත හොඳට බලන්න. මේ මායාකාරී ස්වභාවය කොහොමද ආවේ කියන එක ගැන හොඳට අවධානයෙන් ඉන්න. ආස්වාදය කියන එක හොඳට අවබෝධ කරගන්න පිංගුතර. මොකද ආස්වාදය කියන එක තියෙන තාක්කල් ආස්වාදයට වහල් වෙලා ඉන්න තාක්කල් නිවන කරගන්න දෙන්නේ නැහැ. නිවන කරගන්න දෙන්නේ නැහැ සංගතනේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒකට හේතුව තමයි පිංගුදනේ. නිවන කරගන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ පින්විතනේ කුසල සංකාර වඩන්න දෙන්නේ නැහැ. කුසල සංකාර වඩන්න දෙන්නේ නැහැ කියන්නේ පින්විතනේ මෙයා හරි බිසි. මොකටද? මොකටද? අபிසංකාර වඩන්න. මොකද ඒ තරම් හරි පීඩාකාරී තත්ත්වයක ඉන්නේ. ඒක නිසා එයාට දැන් නිරන්තරයෙන් අபிසංකාරයයි කරන්න ඕනේ පින්විතනේ කුසල සංකාර නෙමෙයි. අම්මා මැරිලා අඬන මනුස්සයන්ට ගිහිල්ලා බණ ටික කියලා පෙන්වන්න මට පුළුවන්. පුළුවන් වේද බණ ටිකක් කියන්න? බෑ පින්විතනේ. මොකද එයා හරි බිසි ඒ වෙලාවේ. මොකටද? අபிසංකාර කරන්න. මොකද හේතුව? පින්විතනේ ලොකු පීඩාකාරී තත්ත්වයක ඉන්නේ. ඔන්න ඕක හොඳට තේරුම් ගන්න. කුසල සංකාරයක් වැඩෙන්නේ නැහැ හිතේ. කුසල සංකාරයක් වැඩුණොත් විතරයි පින්විතනේ නිවන වැඩෙන්නේ. අபிසංකාරයට නිවන වැඩෙන්නේ නැහැ. නමුත් අபிසංකාරය තමයි ඒ ඇයට තියෙන එකම පිහිට. මොකද හේතුව කුසල සංකාර වර්ණ tattete තම මනස සකස් වෙලා නැති නිසා. ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න පින්විතනේ. ඔන්න ඔය කියන ආස්වාදී ස්වභාවය හරියට අඳුනගන්න. ඕනෙම තැනකදී ඔය ආස්වාදී ස්වභාවය හරියට අඳුනගන්න. ආස්වාදී ස්වභාවය මානසිකව නැගෙන්නේ පින්විතනේ. ඒ මානසිකව නැගෙන ස්වභාවය ගැන හොඳ අවධානයෙන් ඉන්න බලන්න. අන්නේ අවධානයෙන් ඔබට ඉන්න පුළුවන් නම් පින්විතනි ඔබ ඔය ආස්වාදයට තැනක් දෙන්නේ නැහැ. ඔබට පුළුවන් වුණොත් දවසක ආස්වාදයට තැනක් දෙන එක නතර කරන්න. ආස්වාදේ දැනෙන එක නතර කරන්න නෙමෙයි මම ලොකු ගහම් කාරණාවක් කියන්නේ. ඒකයි මේ බොහොම හිමිට කියාගෙන යන්නේ. ආස්වාදේ දැනෙන එක නතර කරන්න නෙමෙයි ආස්වාදේ රමණේ කරන එක නතර කරන්න පුළුවන් වුණොත් ඔබට අල්නිදාට ඔබ සෝතාපන්නයි. ඇයි එහෙම කිව්වේ? සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනාට පින්විතනේ නැවත මිත්‍යා දෘෂ්ටියක් දෙන්න බෑ. ආස්වාදයේ දැනුණට සෝතාපන්න ඵලයට පත් වෙලා නම් ඉන්නේ. ඒ දැනිච්ච ආස්වාදයෙන් පෙරලා ආස්වාදය කියන දෘෂ්ටිය හිතට ඇතුළු කරන්න බෑ. ආස්වාදය දැනෙනවා. ඒ කියන්නේ අර ඇනේ කතාව ගත්තොත් එහෙම. ඇනේ දානවා. නමුත් ඒ ඇනේට අර හිල නැත්තම් නට් එක ලොකු වෙන්නේ නැහැ. මොකද අලුතෙන් දෘෂ්ටියක් ගන්න නැහැ මනස. අවබෝධ වෙලා තියෙන්නේ මේක අසාරයි කියලා. මේක අසුබයි කියලා. ආස්වාදේ අවබෝධ වෙලා තියෙන්නේ ආස්වාදේ කියන්නේ මොකද්ද කියලා. ආස්වාදේ එනවා හැබැයි ආස්වාදේ එන්නේ පැවෙන් එතන පෙලෙනව නම් තාම අරිහත් ඵලයේ පූර්ණ වෙනකම් පෙලෙනවනේ. පෙලෙනවනම් ඒකෙන් නිදහසේදී ආස්වාදයක් එන්න ඕනේ. හැබැයි මේ ආස්වාදේ ආවයි කියලා අලුතෙන් මක් වෙන්නේ නැද්ද? අලුතෙන් දෘෂ්ටිගත වෙලා මේක ලොකු කරගන්නේ නැහැ. තියෙන හිල වැහිලා යනවා බව හතක් ඇතුළත. බව හතක් ඇතුළත මේක වැහිලා යනවා සිංහද. අනිත් එක්කෙනාට මොකද වෙන්නේ? මේ ධහම තේරුම් ගත්ත නැති එක්කෙනාට එක එක ಜಾති එනදදා ඕක මහ විශාල කරගන්නවා. එකින් එකට පින්විතින්. මොකද හේතුව? මෙයාට තාම ඕනෙකම තියෙන නිසා. මේක දාන්න ඕනේ දැම්ම කියලා වැඩක් වෙන්නේ නැහැ. ඕකයි තියෙන ගැටලුව. සෝතාපන්න ඵලයට ආව කියන්නේ පින්විතනි විහිං තමන් දෘෂ්ටිගත වෙන එක නතර වෙනවා. එහෙම නැත්නම් ඔය හැම අවස්ථාවකදීම චුට්ටක් හරි තව දෘෂ්ටිය වැඩි වෙනවා පින්විතනි. ආස්වාදයක් මතුණා නම් චුට්ටක් හරි දෘෂ්ටිය වැඩි වෙනවා. ඒකයි කියන්නේ කාලෙකින් කාල නැති මොන හරි පුඩිමක් කියලා හිතන්න. කාලෙකින් කාල නැති පුඩිමක් කෑවොත් එහෙම මොකද වෙන්නේ? මෙච්චර වෙලා ඉවසගෙන හිටියා. මෙච්චර දැන් මාස 6ක් ඉවසගෙන හිටියා. නමුත් පොඩ්ඩක් හරි කෑවොත් එහෙම මොකද වෙන්නේ? දැන් ඉතින් පටන් ගන්නවා. ඒක නිසා තමයි මේ ඉතින් ඔය ලොකු බේකරි වල එහෙම ලංකාවේ නම් තියෙනවද දන්නේ? පිට රටවල නම් ලොකු බේකරි එහෙම තියෙන තැන්වල ඔය හොඳට හැඩට ඇඳුමක් එහෙම අඳපු ගෑල් ළමයි දෙතුන් දෙනෙක් කේක් කෑලි චූටි 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 කේක් කෑලි කපලා අතේ තියාගෙන හොඳ හිනාවකුත් එක ගිහිල්ලා අල්ලනවා We are following the gun in a no here. This is free. Okay. Let me try. කාලෙකට පස්සේ ආ රස දැනුනේ. ආ ලංකාවේ තියෙනවෝ කොහෙද? කතරගම. ඒ දොදුල් කඩේ. කාල බලල ගන්න නෝන කාල බලල ගන්න කියලා. දොදුල් කඩේ දොදුල් දෙන්නේ. කාලෙකට පස්සේ ආපු සුවඳ. පර්ෆියුම් කඩවල පර්ෆියුම් විකුණන්න තියෙන්නේ. කාලෙකට පස්සේ ආවේ සුවඳ. ආව කියන්නේ පිංසනේ මොකද ඒ වෙලාවේ අර තිවිච්ච පීඩාකාරී තත්ත්වෙන් නිදහස් වුණාට පස්සේ අලුත් ග්‍රූ එකක් කපනවා. දැන් එතකොට තියෙන ඇනේට නම් ඒක තියෙන ඇනේ දාන්න බෑ දැන් ඒකට. ලේසි වෙන්නේ නැහැ පිංගස. සෝතාපන්න ඵලයට පත් වුණා කියන්නේ තමන් විසින් තමන්ගේ වල කපා ගන්න එක නතර කරනවා. ඒකයි ඔබට කියන්නේ මෙන්න ඔය එක ක්‍රමයක් මොකක් හරි එකකින් මේක අවබෝධයට පත් වෙන්නයි ඕනේ. ආස්වාදයේ තේරුම් ගන්න උත්සාහ කරන්න. මහ ලොකු දෙයක් නෙමෙයි පිංගදෙන. අපිට හොඳටම තේරෙනවා නම් තාත්තා කනේ පාරක් ගහනවා අම්මා අත ගහනවා ආස්වාදයි. ඕක අපිට හොඳටම තේරෙනවනේ බෙන්ගදෙන. අර ගහපු කනේ පාරට මූණ පුපුරනවා ඒ වෙලාවේ අම්මා සුමුදු අතකින් අත ගන්නකොට මොකද වෙන්නේ? එයි අර ඒ ස්වභාවයේ අර මේකෙන් නිදහස් වෙනවා. අර සිවිච්ච පීඩාකාරී තත්ත්වෙන් නිදහස් වෙනවා. හරි. එහෙනම් ওই දෙක පැකේජ් එකක් විදියට එනවා කියලා හොඳටම දන්නවනේ හැමෝම. ඕක තේරුම් ගන්න. ඕක තේරුම් ගත්තට පස්සේ බින්දනේ අර පෙර තිබිච්ච අර දේ හොඳට මනසිකාර කරලා බැලුවනම් මේ ආස්වාදයේ කිසිම කෙනෙක් ඉල්ලන්නේ නැහැ. ආස්වාදයට වැහැල් වුණා කියලා කියන්නේ බින්දනේ ඒකෙන් අලුත් දෘෂ්ටියක් හදලා දෙනවා. ඒකෙන් තුවාලේ පෑරෙනවා. දැන් සමහර දැන් දරුවෝ ඉන්නවා මස් කන්න හරි කැමති. නමුත් අම්මා සුරයක් දාලා කරද්ද දැන් මස් කන්න එපා කියලා. අවුරුදු දෙකක් ඉදිරිය යනකම් අපල තියනවා මේ සුරේ කරේ තියෙනකම් මස් කන්න එපා කියලා. ඉතින් දැන් දරුවව කොහොම හරි රවට්ටගෙන කරගෙන යනවා. තාත්තා දවසක් ඔය කොහෙන් හරි මස් ටිකක් ගෙනල්ල ඉන්නලා පොඩ්ඩක් දෙනවා කන්න කියලා. දුන්න ගමන් අර අම්මා බයින්නේ මොකක් කියලා. මෙච්චර කල් ළමයාව තියාගෙන ආවම තමුසේ බලනවා දැන් මොකද්ද කළේ කියලා. ඔය දැන් ඕක දීලි විලා දැන් ළමයට ආසාව වෙනවනේ දැන් ඕක. මම හිතන්නේ ඔබ මේවා ගැන හොඳට දන්නවා. මේක ධර්මානුකූලව පහදගන්නේ නැති එක විතරයි තියෙන්නේ. මොකද ජීවිතේ ජීවත් වුණානේ ඔය. දර අම්මා අර විදිහට කියන්නේ ඇයි? ඇයි තමුසේ ඕක දුන්නේ බලනවා දැන් ඕක කටේ ගෑවුනනේ ඔය ළමයාගේ දැන් ඉතින්. තවත් ඉවසන එකක් නැහැ නේ ඔය ළමයා. හේතුව මොකද බින්දනේ කාලෙකට පස්සේ මේක ලැබෙනකොට අර තිබිච්ච පීඩාකාරී තත්ත්වෙන් නිදහස් වුණා කියලා කියන්නේ ලොකු උනා බින්දනේ අර දුවාලේ. සෝතාපන්නයි නම් අදුමතරමේ බින්දනේ ওই ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ආස්වාද ඔක්කොම එනවා යනවා ඒ ඔක්කොම තියෙනවා. නමුත් ඔක ලොකු වෙන්නේ නැහැ පිංගදෙනි. අලුතෙන් දෘෂ්ටි කියන්නේ වැඩ පිළිවෙල වෙන්නේ නැහැ. එහෙනම් මේ අසාරය අනාතය හොඳට දැකගත්ත නම් පින්වතුනි ওই ප්‍රශ්නේ වෙන්නේ නැහැ. එහෙනම් ඔබ පුළුවන් තරම් දැන් මේ ප්‍රායෝගිකරණය කරන්න තියෙන්නේ මේ වැඩපිළිවෙල අපි. ඔබ පුළුවන් තරම් පින්වතුනි ඔබගේ ප්‍රායෝගික ජීවිතේ ඔබට එන හැම එකක්ම ඔන්න ඔය කියන විදර්ශනාවට දාලා බලන්න. කොහොමද ওই සිද්ධිය සිදු වුනේ කියලා. එතකොට ඔබට පුළුවන් මේ පින්වතුනි ආස්වාදයේ ආස්වාදයේ ලෙස හරියට දැනගන්න. ආස්වාදයේ කියන්නේ මෙන්න මේකට. ආස්වාදයේත් එක තරහ වෙන්න නෙමෙයි පින්වතුනි අපිට ඕනේ. ආස්වාදයේ කියන්නේ මෙන්න මේකට. ආස්වාදයේ කියන එකට පින්වතුනි. කොඩිය දාන්න නැතු ඉන්න යෝනේ. මොකද ආස්වාදයේ කියන්නේ පින්වතුනි ඵලයක්. අවිද්‍යා තෘෂ්ණා තියෙන කෙනාට ආස්වාදේ එනවා. ඒක ඵලයක්. නතර කරන්න ඕනේ ඒකට කොඩිය දාන එක. දහමෙන් උගන්වන්නේ පළමු කොටම ඔන්න ඕක. ඒකට කොඩිය දාන එක නතර කරන්න කියලා. කොඩිය දානවා කියන එක තේරෙනව නේද? ඒකට ඡන්දය දාන එක නතර කරන්න කියලා. ඒක වටිනවා කියලා හිතන එක නතර කරන්න කියලා. ඒක හොඳයි කියලා හිතන එක නතර කරගන්න ඕනේ. මොකද ඒක හොඳයි කියලා හිතිච්ච ගමන් හේතු බලගන්නවා. මොකද හොඳයි කියලා හිතෙන්න හිතුණා කියන්නේ මොකද්ද? හොඳයි කියලා හිතුණා කියන්නේ අවිද්‍යාව. ඒක හේතුවක්. අනික හේතුව තණ්හාව. අවිද්‍යාව වෙච්ච ගමන් මොකද වෙන්නේ? තණ්හා. ඊට පස්සේ ආයි පෙළෙනවා. ආයි නිදහස් වෙනවා. නිදහස් වෙනකොට ආය ආස්වාදයි. ආස්වාදේ එනකොට ආස්වාදේ හොඳයි කියලා හිතෙනවා. හෙවත් ඒක ආස්වාදී කියලා හිතෙනවා. ආස්වාදයට කොඩිය වැටෙනවා. මොකද හේතුව ආස්වාදයේ කියන එක අඳුරගෙන නැහැ. ඇත්තම කතාව ගත්තොත් එහෙම පින්වතුනි මෙතන ඉන්න හැම කෙනාම ආස්වාදයට කැමති නැහැනේ. ඇයි? ගැලපෙන්නේ නැහැ වගේද? ඇත්තම කතාව ගත්තොත් අවබෝධයෙන් කතාව ගත්තොත් මෙතන ඉන්න කවුරුත් ආස්වාදයට කැමති නැහැනේ. කැමතිද? අර ටොකු ආස්වාදයට මොනවද ඕනේ? මිටියයි තෙල් බෝතලෙකුයි අතකුයි. අත දෙකක් ඕනේ. ඉතින්ලා මිටි පාර ගහනවා එක අතකින්. ඊට පස්සේ ගෙඩියක් එනවා. ඊට පස්සේ තෙල් ටිකක් අරන් අනික් අතින් අත ගන්නවා. ඒ ආස්වාදේ ඔළුවේ අනිත් පැත්තට දෙමු. ආයි මිටි පාරක් ගහනවා. දැන් ඔය ක්‍රමයේ ඔබ හොඳටම දන්නවනේ. එහෙනම් ඇත්තම කතාව ගත්තොත් සිහියෙන් හිටියොත් මේ ලෝකේ ඉන්න කාටවත් ආස්වාද වෙන්නේ නැහැ. සිහියෙන් ඉන්න කිසිම කෙනෙකුට ආස්වාද වෙන්නේ නැහැ. ඒ කියන්නේ පින්වතුනි අවබෝධයෙන් ඉන්නකොට වෙන්නේ ආස්වාදයට කොඩිය දාන එක නතර කරනවා. ආස්වාදේ කියන්නේ හොඳ එකක් නෙමෙයි කියලා තේරුම් ගන්නවා. ආස්වාදේ කියලා කියන්නේ තමන්ගේ යහපතට හිතින එකක් නෙමෙයි කියලා තේරුම් ගන්නවා. දැන් දියවැඩියාව හැදිච්ච මිනිසෙකුට පැණි රස වුණාට එයා පැණි රස හොඳයි කියලාද නරකයි කියලාද හිතන් ඉන්නේ? මොකයි කියලාද එයාට? දැන් එයා දියවැඩියාව හැදිලා තියෙන්නේ. දොස්තරලා කියලා තියෙන දැන් කකුලේ භාගයක් කපලා දින ඉතුරු ටික බෙල්ල තමයි කපන්න වෙන්නේ කියලා. සීනි ගන්න එපා කියලා. එහෙනම් දැන් එයාට ඒ සම්බන්ධව තියෙන්නේ පින්වතුනි. තමන්ට හිත කරයි කියලාද අහිත කරයි කියලාද? නමුත් සීනි කාපු ගමන් එයාට ආස්වාදේ එනවද නැද්ද? එනවා. ඒ ආවට පින්වතුනි මම මේ කියන්නේ සෝතාපන්නයා වගේ නෙමෙයි. මේ ළඟින් යන උදාහරණයක් මේ කියන්නේ. සීනි වලින් එයාට ආස්වාදේ ආවට සීනි කෑ යුතුයි කියලා එයා දෘෂ්ටි ගන්නවද? ගත යුතුද එයා? නෑ, මොකද එයාට තියෙන ප්‍රශ්නෙත් එක්ක නොගන්නව නෙමෙයි. මම මේ උදාහරණයක් කියන්නේ තේරුම් ගන්න. එයාට කොඩිය දාන්න බෑ ඒ ආස්වාදේ එයාගේ ජීවන පැවැත්මට හිත කරයි කියලා. ඔන්න ඔය වගේ එක. ආස්වාදේ කියලා කියන්නේ පිංගුතනේ ජීවන පැවැත්මට හොඳ එකක් නෙමෙයි. නමුත් මිනිස්සු අද ජීවත් වෙන්නේ මොකක් හින්දාද? ආස්වාද ඕනේ නිසා. ආස්වාදේ හොඳයි කියලා හිතිච්ච ගමන් වැඩේ වරදිනවා. තව තුවාලෙ ලොකු වෙනවා. නැත්තම් හොඳයි කියලා හිතුන් නැත්තම් තුවාලෙ ඔහොමම දිනනවා. බේත් දැම්මොත් තුවාලෙ හොඳ වෙනවා. එන ආස්වාදයේ හොඳයි කියලා හිතුනොත් තුවාලෙ වැඩි වෙනවා. එන ආස්වාදයේ හොඳයි කියලා හිතුනේ නැත්තම් තුවාලෙ හැම තියෙනවා. අවිද්‍යා තෘෂ්ණා නසා ගන්න කටයුතු කළොත් මොකද වෙන්නේ? තුවාලෙ හොඳ වෙනවා. දැන් මේ බොහොම මේ බරපතල කාරණාවක් මේ කියන්නේ. ආස්වාදී ස්වභාවය ඔබ දන්න කාරණා තමයි පෙළීමෙන් මක්වීමද? නිදහස් වෙනවා. නිදහස් වෙන්න අභිසංකාර පාවිච්චි කරනවා. පෙළීමෙන් නිදහස් වෙන්න අභිසංකාර පාවිච්චි කරලා ආස්වාදයට එනවා. ආස්වාදයට ආපු ගම මේක හොඳයි කියලා හිතුවොත් ඒ කියන්නේ ආස්වාදයේ පිළිබඳ මේ දැනෙන එක පිළිබඳ වැරදි අවබෝධයක හිටියොත් මොකද වෙන්නේ? මේ එක එක පැතිකඩවල් මම පෙන්වන්නේ වේදනේ කොහෙන් හරි ඔබ මේකට පටලව ගන්න. අර රේඩියෝ වල ඇපල් පැටලෙනවා වගේ. ඇපල් නේද වෙන්නේ? ඇපල. අද ඇපල්. ඇපල් නේ? ඇපල්. ඇපල්. ඔබගේ කැලේ ගියාම ඇපල පැටලෙන්නේ රෙදිවල. ඒ වගේ මේ දාලා බලන කොහේ හරි තැනකින් ඔබ පටලවලා ඇදලා ගන්න මේක ඇතුළට. චතුරාර්ය සත්‍යෙන් හරි පටිච්ච සමුප්පාදයෙන් හරි කොහේ හරි තැනකින් මේ ඇදලා ගන්න හදන්නේ. කොහෙන් හරි එමෙලිලා එන්න. එච්චරයි දෙන්නේ. මේ ඔක්කොම එකම ධර්ම කතා කරන්නේ. ආස්වාදේ මතු වෙනවා. මොකද හේතුව? පින්වදෙනි පෙළිලා ඉන්න නිසා. පෙළුනේ ඇයි? තණ්හාව නිසා. තණ්හාවුනේ ඇයි? අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා තණ්හා වෙලා පෙළිලා. මෙතනදී ඕනෙකම කියලා ගත්තනම් හරි ඉතින්. ඕනෙකම ඇති වුණා කියන්නේ දැන් ඉතින් පෙළීම තමයි. පෙළුණා. නිදහස් වුණා. අවිසංකාරාරහ. අවිසංකාරාරහ නිදහස් වුණාම ආස්වාදයක් ආවා. ඒ ආස්වාදේ ආවට පස්සේ වෙච්ච අනිත් කාරණාව තමයි අවිද්‍යාව තියෙන නිසා ආපහු සැරයක්මක් වුණාද? අවිද්‍යාව ලොකු වුණා. ඒ කිව්වේ ආස්වාදයි කියලා හිතන් ඉන්නේ. මේ ආස්වාදය මේක ප්‍රතිඵලයක්, මේක දැනෙන එකක්. මෙතන තියෙන්නේ ආස්වාදය නෙමෙයි. මොකද්ද? ආස්වාදයි. දැන් ඔබට මේ සිංහල වචන දෙක වැටහෙනවද? ආස්වාදය කියන එකක් තියෙනවා, ආස්වාදයි කියලා තව එකක් තියෙනවා. ආස්වාදයි කියන්නේ මොකද්ද? දැනෙන එකක්ද නැත්නම් දැනුමක්ද? දැනුමක්. හිතන් ඉන්න එක. නොලෙජ් එක. ආස්වාදයි හිතන් ඉන්න විදිහ. මෙතන තියෙන්නේ ආස්වාදය. මේ ආස්වාදය ආස්වාදයි කියලා ගන්න එපා. මොකද ආස්වාදය ආස්වාද නැහැ. රට පටලනවද? සිහියෙන් හිටියේ නැත්නම් මේ විදිහට ඔබට ඇහෙන්නේ මොනවද? ආස්වාදය ආස්වාදයි ආස්වාදේ නෙපා එපා නෑ එපා ගන්න එපා. සිහියෙන් හිටියේ නැත්නම් ඔන්නෝම ටිකක් ඔබට ඇහෙන්නේ මොන විකාරයක් කියනවද දන්නේ නැහැ හඳුරු කියලා. මුලින්ම ආස්වාදයි කියලා දුන්නනේ ඔලු ගෙඩිය පුරාවට යන්න අසත්පුරුෂයා. ඔන්න ආස්වාදයි කියලා ගත්ත. ආස්වාදයි කියලා ගත්ත ගමන් තණ්හා වුණානේ ඒකට. දැන් ඒකත් තණ්හා වුණාම පෙලෙන්න ගත්තනේ ඕනෙ වෙලා. ඔන්න ඒකත් හරි. ඊට පස්සේ අභිසංකාර කළ නිදහස් වුණානේ. ඔන්න ඒකත් හරි. එතකොට ආස්වාදය කියලා එකක් ආවනේ. දැනෙන චිත්ත ප්‍රීතියක් වගේ එකක් නේ හිතට හරි හොක් වගේ එකක් ආවනේ හිතට හරි සතුටක් වගේ එකක් ආවා. ආස්වාදය කියලා එකක් ආවා. ආස්වාදය ආපු ගමන් ඒහා සම්බන්ධ මේ කාරණා ආයි මොකයි කියලා ගත්තද? ආස්වාදයි කියලා ගත්තා. අන්න එතෙන්දි පින්වතනි වෙන්නේ මේක අලුත් වෙනවා. මේක අලුත් වෙනවා. හේතුව මොකද්ද? මේ ආස්වාදය ගැන හරියට දන්නේ නැතිකොට පින්විතනි හිතෙනවා ආස්වාදය හරි ආස්වාදයි කියලා. ආස්වාදය ගැන හරියට දන්නේ නැති වුනහම වෙන්නේ පින්විතනි ආස්වාදය හරි ආස්වාදයි කියලා හිතෙනවා. දැන් මේ ආස්වාදය මතු කළේ කවුද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා තමයි මේ හැමතැනකම සම්බන්ධුනේ. ආස්වාදයේ මතු කළේ මෙන්න මේවට මේවා ආස්වාදයි කියලා අරගෙන. දැන් මේ වගේ වහම් බය වුණාද? නිතර බනහන අය නම් දැන් මේකට බය වෙන්න ඕනේ. මොකද මම ඉහි කේස් ගන්න කියලා දිනවා. මේකට බය වෙන්න එපා. මේක දැනගත්තේ නැහැ කියන ප්‍රශ්නයක් නැහැ කියලා. ඇහැට රූපයක් පේනකොට මේ පස් දෙනාම සම්බන්ධ වෙන්න ඕනේ. මාටින් ෂූටින් අර ටීම් මේටින් ගත්තා නම් හරි. ඒත් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි ඇහැට රූපයක් පේන ඔන්න ඔය පස් දෙනා ඕනේ. නොතේරෙනවා පස්සේ දුවන්න යන්න එපා. ඒවා ටික ටික තේරුම් ගමු. මූලික කාරණාව හොඳට තේරුම් ගන්න. එහෙනම් මේ පස් දෙනා කොයි තැනත් යෙදෙනව මනත් එක්ක. මන කොතනද? මේ පස් දෙනා එතන. මේ පස් දෙනා නැති මනක් නැහැ. එහෙමනම් මෙන්න මේ පස් දෙනා ආස්වාදයි කියලා ගත්තා. එතකොට ඒකට තණ්හා වුණා. කැමති වුණා. ඊට පස්සේ ඒක ඕනේ වුණා. ඒක ඕනේ වුණාම අවිසංකාරයෙන් ඒක ලබා ගත්තා. එතකොට ආස්වාදය ආවා. දැන් ආස්වාදය ඇවිල්ලා තියෙනවා. මේ ආස්වාදය ගැන හරියට දන්නේ නැති වුණහම තමයි පින්විතනි ආස්වාදය ආස්වාදයි කියලා දෘෂ්ටි ගන්නෙන්නේ. මොකද ආස්වාදය ගැන හරියට දන්නේ නැහැ. ආස්වාදය ගැන හරියට දැනගත්තා නම් තුනොදකින් ඕක ඉන්නවත් එපා මේ පැත්තට නෙමෙයිද කියන්න ඕනේ ඔකට. ආස්වාදය කියන්නේ මොකද්ද කියලා දැනගත්තා නම් දැන් අපි දන්නේ අම්මා තෙල් ගානවා හරිය ආස්වාදයි. ඉතින් තාත්තා ගණන් හදුවේ නේද පොල් ටෝක්ක් ඇන්න. ඉතින් ඒක නිසා දෙයකරි තෙල් ගන්න අනේ ගෙඩි ගැහිලා මේ අකා ගැව්වනේ ළමයන්ගේ ඔළුවට කියලා දැන් තෙල් ගන්නවා. අපිට මොහොතකට හරි අමතක වුණා නම් එහෙම තාත්තගේ ඩොක්ක. අම්මා තෙල් ගාන එක හරි ආස්වාදයි කියලා. බුදුන්ට හරි මලක් පූජා කළා අනේ මට එසේ ආස්වාද ලැබේවා කියලා පැතුවොත්. මුලින්ම ලැබෙන්නේ මොකද්ද? ඈ? ඩොක්ක. ඔය ඉල්ලන්නේ නොකිය මොකද්ද? ඩොක්ක. අන්නේ අවබෝධයේ තියෙනවා නම් ඒ අවබෝධයට අනුකූලව මට හිතන්න අම්මාගේ තෙල් ගෑම හරහා එන ආස්වාදේ තෙල් ගෑම නෙමෙයිනේ ඒ කියන පැකේජ් එක. ඒ කියන පැකේජ් එකම ආස්වාදයිද? ඇත්තටම ආස්වාදයක් එනවා. ආස්වාදයිද? නෑ. වැටුණාද කියන එක? ආස්වාදයක් එන එක හරි වෙනතනෙ. නොලෙජ් එකට යන්න දැන්. ඒ පිළිබඳ දැනුම මට කියන්න. ඔබට තේරෙන ආස්වාදය, අයි ආපු ආස්වාදය හරි ආස්වාදයි නම් කියන්න. අපි නැවත ලබා දෙන්නම් ඔබට. ඕනේ ඈ තෙල් ආස්වාදේ ඕනේ ඈ ළමයව හොරකම් කරන් ගිහලා කිඩ්නැප් කරන් ගිහලා ගෙන සතියකින් විතර ගෙනත් දෙනවා හරි ආස්වාදයි නේද ඈ ආස්වාද ළමයා ගෙදරම ආස්වාද නැද්ද ආස්වාදයි ඒ ආස්වාදයි නෙමෙයි ආස්වාදයක් ආවද නැද්ද ආවා ආස්වාදයක් දැනුණා ඒ දැනෙච්ච ආස්වාදේ ආස්වාදයිද? ආස්වාදයි නම් කියන්න. අපි නැවත ඔබට එක ලබා දීමට කටයුතු කරන්න. ඔබලා ඇත්ත කර ගන්න ලක්ෂ පහ. ඇයි? ළමයා හොරකම් කරන් ගියා. ඔබට කිව්වා ලක්ෂ 10ක් ගෙන දීපන්. ආවල් තැනින් ගෙන තියපන්. ඊට පස්සේ ළමයා එවන්නම් කියලා. ඊට පස්සේ ඔබ අමාවෙන් හොයාගත්ත සල්ලි ලක්ෂ 10ක් අරන් ගිහින් එතනින් තිබ්බා. තිබ්බට පස්සේ ළමයා ගෙදර එව්වා. ඉතින් ළමයා ආවට පස්සේ බදාගෙන ඉඹගෙන ගිහිල්ලා නේද? හරි ආස්වාදයට පත් වුණා. ඒ ආස්වාදය දැන් ප්‍රඥාවෙන් කියන්නේ ආස්වාදයිද නෑ ඒ ආස්වාදේ ආවේ පින්ගතනි මොට්ටකමින්ද පරණ මොට්ටකමින්ද ආවේ ඔය ආස්වාදේ දැන් ඒකත් ආස්වාදය කියලා ගත්තොත් මොකද වෙන්නේ තව මොට්ටකමක් කළා වෙනවා. මොකද්ද පරණ මොට්ටකම කිව්වේ? ඇයි පරණ ගත්තනේ මේක? ආස්වාදයි කියලා ගත්තනේ. ආස්වාදයි කියලා අරගෙන තණ්හා වෙලා කැමති වෙලා නැත්නම් කැමති වෙලා පෙලිලා නිදහස් වුණාට පස්සේ ආස්වාදය ආවා. දැන් ඒ ටික උනේ දැන් පරණ මොට්ටකමින්දනේ. දැන් පරණ මොට්ටකමට අලුතෙන් අර ආස්වාදයට ලාඩම් ගහන්න වගේ අලුත් ලාඩම ගහන්න දැන් හදන්නේ මේ ආපු ආස්වාදය ආස්වාදයි කියලා හැම හිතුණා ආයි මේ පස් දෙනාටම කෙනවද ආස්වාදයි කියලා ආයි අල්ලනවා පින්ගද මද තියාගන්න මේ ඔක්කොම නිකම් පින්ගදනේ මායාවල් විතරයි ඇත්තටම මෙතන ඉන්නේ කවුද රූප වේදනා සංඥා සංකාර විඥාන ඇත්තටම ඉන්නේ මේගොල්ලෝ. ඔය ඔක්කොම හිතාගන්නේ මේගොල්ලෝ ගැන. දැන් ආස්වාද දෙයක් එනවනේ. ඒ ආස්වාදයේ එනකොට ඒ ආස්වාදය ආස්වාදයි කියලා හිතුණොත් ඔය හොඳයි කියලා හිතන්නේ කාවද? රූප වේදනා සංඥා සංකාර විඥාන ඒකයි ආස්වාදය එනකොට ඒක ප්‍රඥාවෙන් ගන්නෙ නැතුව ආස්වාදයි කියලා හිතුනොත් ආපහු මේ පස් දෙනාට බැඳෙනවා. වැටහුණාද? මෙහෙම ගමුකු උදාහරණයක්. ඔබ මුහුදු වෙල්ල ඇවිදගෙන යද්දී ඔන්න මුහුදෙන් එනවා බෙල්ලෙක්. ඔබ ආරම් බැලුවා. බලනකොට වාලම්පුරියා. ගෙදර අරන් ගියා. ගෙදර අරන් ගියාට පස්සේ සතියකින් ළමයා ශිෂ්‍යත්වෙ ලියනවා. පාස් වෙන එකක් නෑ කියලා හිතපු ළමයා කොළඹ ඉස්කෝලේකට යන්න පාස් වුණා. දැන් වාලම්පුරිය සෞභාග්‍ය ගෙනහල්ලා තියෙනවා. වාලම්පුරියේ ඇතුලේ තියෙනවා මුහුදේ දිවිච්ච පාෂාණයක් ඉර වෙලා. ඒක පිළිකාකාරකයි. මේ වාලම්පුරියේ ළමයාගේ බෑග් එකේ දාලා තමයි ඉරිසත්තේට යවන්නේ. ඒ හැමතැනම යවන්නේ ඇයි? සෞභාග්‍ය නිසා. දැන් ළමයාට පිළිකාවක් හැදෙනවා. වාලම්පුරිය ආස්වාදයිද? වාලම්පුරියෙන් ලැබෙන ආස්වාදය ආස්වාදය ලැබුණ නැද්ද? ලැබුණා. ආස්වාදයිද? නැහැ පින්වතුනි. මොකද හේතුව? ඒක විශ්ලේෂණය කරලා බලද්දී මෙතන මේ තනිකර මායාකාරී තත්ත්වයක් තියෙන්නේ. ඒ මායාකාරී තත්ත්වය යහපතට නෙමෙයි තියෙන්නේ. එක පීඩාවකින් නිදහස් වුණා තමයි. ඇයි ඒ අම්මා බෝධි පූජා තීති හිටියේ මොකද? ඈ ළමයාගේ පිළිකාව හොඳ වෙන්න කියලාද? නෑ, පිළිකාව තිබ්බේ නෑනේ. ශිෂ්‍යත්ව පාස් වෙන්න කියලා. වාලම්පුරියේ ගෙදර ගෙනාට පස්සේ ශිෂ්‍යත්වේ නම් පාස් වුණා. ඒ කියන්නේ ඒ පිළිමෙන් නම් නිදහස් වුණා. දැන් අම්මා බෝධි පූජා තියන්නේ මොකටද? ඈ පිළිකාව හොඳ වෙන්න කියලා. ඒිට වඩා ලොකු දරුණු තැනකට නෙමෙයිද පත් කළේ? එහෙනම් වෙනකෙනි මේ ආස්වාදයේ දැනීම තුල ඒක වැරදි, ඒක ගැන හරියට දන්නේ නැති කෙනා ඒකෙන් වැටෙනවා වෙනකෙනි ඊට වඩා ලොකු අගාධයකට. ආස්වාදයේ ගැන හරියට දන්නවනම් එතනම ඒක නතර කරන්න පුළුවන්. ඔයිට වඩා වැවෙන එක. ආස්වාදයේ තතු හරියට දැනගන්න. හරියට දැනගෙන හරියට ඒක මනසිකාර කරන්න. මනසිකාර කරන්න කරන්න තුවාලෙට බේත් වැටෙනවා වගේ මේක සනීප වෙනවා. ආස්වාදය ගැන හරියට දැනගත්තා නම් තුවාලේ ලොකු වෙන එක නතර වෙනවා. ඒක හැබැයි සෝතාපන්නයාගේ තුවාලේ බව හතකට වඩා තියෙන්නේ නැහැ. කොහොම හිටියත් බව හත ඇතුළත ඕක සනීප වෙනවා. එහෙම වෙන්නේ ඇයි? ඇයි අනිත් අයට එහෙම නොවෙන්නේ? එහෙනම් තුවාලයක් එන්න එන්න ලොකු වෙනවා නම් කවද්ද හොඳ වෙන්නේ? ඔබගේ සාමාන්‍ය අත්දැකීම් වලින් කියන්න. පුතේ තුවාලේ එන්නේ නැද ලොකුයි. කවද්ද හොඳ වෙන්නේ? හ්ම්? කවද්ද හොඳ වෙන්නේ? හොඳ වෙන්නේ නැහැ. එන්නේ නැමක් වෙනවද? වැඩි වෙනවා. තුවාලේ දැන් නතර වෙලා වැඩි වෙන එක. වැඩි වෙන එක නතර වෙලා නම් කාලයාගේ ඇවෑමෙන් ඔක මක් වේද? හොඳ වෙයි. මේ බව ලෙඩේ, බව තුවාලේ වැවෙන එක නතර වුණොත, වැවෙන එක නතර වුණොත් තුවාලෙට පවතින්න පුළුවන් කොච්චර කාලෙ ඉතනද? භව 7යි. ඒක තමයි තියෙන්නේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ ශීඝ්‍රතාවය. තුවාලයක් හොඳ වෙන්නේ ප්‍රතිශක්තිකරණයෙන්ද මොකෙන්ද? නේද? මොකද තුවාලයක් හොඳ වෙන්නේ මොකෙන්ද? ඈ? ශරීරයේ මොහතරි ඈ? හරි මොකෙන් හරි කියමුකෝ. වෛද්‍යවරු එහෙම කියනවා නම් මේවට හරි වචන කියයි ඉතින්. මොකද තුවාලයක් හොඳ වෙන්නේ බේත් දැම්මම නෙමෙයි කියලා දන්නව නේද හැමෝම? හ්ම්? බේත් වලට මස් වවන්නේ නැහැනේ. බේත් වලින් කරන්නේ මක්කල දින එකද? පිරිසිදුවට තියා ගන්න එකද? විතරයි කියලා දන්නවනේ. ඇඟේ මස් වැවෙන ස්පීඩ් එකෙන් තමයි තුවාලේ හනින් වෙන්නේ. මස් වැවෙන්න මොන හරි එන්නත් එහෙම ගහනවා වෙන්න පුළුවන්. මොන හරි එහෙම එකක් ඇද්ද? එතකොට එහෙනම් මේ තුවාලේ හෙවත් බව තුවාලය සනීප වෙන සීක්‍රතාවය අවම කෙනාටත් සනීප වෙනව කොච්චරකින්ද? බව 7කින්. හැබැයි යා මක් කරගන්න ඕනේ නේද? තුවාලේ වැඩි වෙන එක නතර කරගන්න. සමහරුන් ඇඟේ පිංගුදලේ හරි ලොකු ප්‍රතිශක්තිකරණයක් තියෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? හ්ම්? සමහරු තුවාලේ හොඳ වෙන එක නතර කරපු ගමන් මක් වෙලාද? නතර කරමු තප්පරේ අනිත් පැත්ත බලද්දි තුවාලේ හොඳ වෙලා. තව සමහරු නතර කළා ඒ ආත්මයේ කෙලවර වෙනකොට හොඳ වෙනවා. සති ගණන්, මාස ගණන් එහෙම ගිහිල්ලා අවුරුදු ගණන් නැත්තම් අත් බැව් ගණන් නැත්තම් භව ගණන් කොහොම කළත් ප්‍රතිශක්තිකරණය අඩුම කෙනාට භව හතකට වඩා තුවාලේ තියෙන්නේ නැහැ. ඒකයි පින්වදිනි කරගන්න ඕනේ පළවෙනි දේ තමයි තුවාලේ උඩු දුවන එක නතර කරගන්න. උඩු දුවන එක නතර කරන්න තියෙන පින්වදිනි අවබෝධයටපත් වෙන්න. අවබෝධයටපත් වෙන්න. මේ ආස්වාද ගැන හොඳට හිතලා බලන්න. මේ ආස්වාද ඇත්තටම ආස්වාදයක්ද දෙන්නේ කියලා. ආස්වාද මතුවෙන එක වෙනම කාරණාවක් වෙනද? ඒක කරන්න දෙයක් නැහැ. අනාගාමී කෙනාටත් ආස්වාදයි පින්වදිනි. තථාගතයන් වහන්සේගේ රූපයක් බලද්දීම අනාගාමී කෙනාට හොඳටම ආස්වාදෙනවා ඇති. කඩාහැල්ල දියැල්ල දිහා බලද්දීම ආස්වාද ඇති. නමුත් තාම තුවාලේ තියෙනවා. සෝතාපන්න කෙනාට වෙලා තියෙන්නේ දැන් මේක නතර වෙලා විතරයි. අනාගාමී කෙනාට අර පැත්තෙන් ආස්වාද එනවා තාම. ඒ පැත්තෙන් ආස්වාද ආවට වැවෙන්නේ නැහැ. ඒකයි සෝතාපන්න ඵලයෙන් පස්සේ පින්වදින උඩාතට ගමන් කිරීම තමයි සිද්ධ වෙන්නේ. උඩාතට යන්නේ ආ එතනින් පල්ලෙහාට එන්නේ නැහැ. ඒකයි කිව්වේ ගති නියතයි. සුගති නියතයි. හොඳ පැත්ත තමයි යාට නියතයි. පල්ලෙහාට යාමක් නැහැ. නියත වූ සම්බෝධි පරායන්ටපත් වෙලා තියෙන්නේ. ඒකාන්තයෙන්ම සිංහදෙන එතනින් උඩාතට යනවා. පල්ලෙහාට යාමක් නැහැ යාට. ඒ කියන්නේ තුවාලේ එන්න එන්න හොඳ වෙනවා. මෙසක් තුවාලේ වැඩිවීමක් නැහැ. අවබෝධයමයි කරන්න තියෙන්නේ. ආස්වාද විදියට දකින්න. ආස්වාදයේ මතුවෙන ආකාරය හොඳට අවබෝධයට ගන්න. අවබෝධයට අරගෙන ඔබගෙන් එන්න ඕනේ තීරණය මොකද්ද කියලා බලන්න. ඔබගෙන් ආපු තීරණේ තාමත් ඒක ආස්වාදයි කියලාම නම් ඒ කියන්නේ ඔබට මේක තේරිලා නැහැ. වැඩේ තියෙන්නේ මේකයි මේකද. ශරීරයට රිද්දන්න ඕනේ. මේක තේරුම් ගන්න. ඒකයි දැන්. ඔබට මේ කියන එකක්වත් තේරෙන්නේ නැත්නම් දැන් ඊළඟට කරන් තියෙන්නේ මොකද්ද? පොළු බාරක් ගහලා ඔළුව අත ගන්න එක තමයි. ඉතින් ආස්වාදය කියන එක තේරෙන්නේ නැත්නම් දැන් කරන් තියෙන්නේ ආස්වාදය කියන එක මොකද්ද කියලා සතුටින් දකින්න එපා. දැන් අපි කැරට් ගැන කතා කරනවා. දැන් කැරට් ටික දාන්න මේකට බල. කැරට් ආස්වාදයි කිව්ව. කැමති වුණා? ඕනේ වුණා. ලබා ගත්තා. ආස්වාදයට ආවා. මේ ආස්වාදයේ මතුනේ මේ ඔක්කොම ක්‍රියාදාමයන් හරහා නෙමෙයිද? එහෙනම් මේ ක්‍රියාදාමයන් එකක්වත් පින්වදින යහපතටද තියෙන්නේ? නෑ. මේ එකක්වත් යහපත නෙමෙයි. හේතුව පින්වදින පෙළෙන එකත් මහ දුකක්. අභිසංකාර කරන එකත් මහ දුකක්. මේ ඔක්කොම දුක් විඳගෙන මේ ආස්වාදය ආවේ. ඒ කියන්නේ මේ ආස්වාදය කියන එක ඇතුලේ පින්වදින මේ ඔක්කොම රැඳිලා තියෙනවා. ප්‍රඥාවෙන් දකින්න ඕනේ. එහෙම දැක්කනම් පින්වදින මේ ආස්වාදය කරා එන මේ ගමන ආස්වාදයිද? නෑ. ආස්වාදයේ කරා මේ ආපු මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකක්වත් ආස්වාද නෑ. ආස්වාදයේ හොඳට තේරුම් ගන්න. දැන් කාලෙකින් අපි ආස්වාදයේ වැඩි කතා කරේ නැති නිසා මේ ආයි මතුවෙන්නේ. මොකද මේක අමතක කරගත්තොත් ඔක්කොම යනවා. මොද මෙතන තමයි පින්වතුනි රහස තියෙන්නේ. තථාගතයන් වහන්සේ සත්‍ය සසරි සැරිසරන්නේ මොකක්ින්ද කියලා දේශනා කළා තියෙනවා. ආස්වාදයෙන් නිසා. ආස්වාදේ හරියට දන්නේ නැති නිසා. එහෙනම් දැන් ඔබට ආස්වාදේ නොදැනී යන්න ඕනද පින්වතුනි මග වඩන්න? හ්ම්? ආස්වාදේ නොදැනී යනවා නම් පින්වතුනි දැන් ඉතින් මග වඩන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ පිරිනොම් පාන. ආස්වාදයක් දැනෙන්නේ නැත්තම් ඔබ දැනට කරන්න තියෙන්නේ මොකද්ද? මේ ආස්වාද මුලාවේ වැටෙන්න එපා. ආස්වාදයට මුලා වෙන්න එපා. පෙර කරපු ගොන්තඩි වැඩේ නිසා දැන් ආස්වාද එනවා. ඒ එන එක අවබෝධයෙන් දකින්න. ඒ එන එක අවබෝධයෙන් දැක්කහම ඒක විසින් දෙන දෘෂ්ටිය එන්නේ නැහැ. ඔබට තේරෙනවද මේකදී මම මේ කියන්න උත්සාහ කරනද? ඒකෙන් නැගෙන දෘෂ්ටිය දැන් එන්නේ නැහැ. ඒක නිසා ඔබ ආරක්ෂිතයි. අත්‍යත්තරේට උපමා කරලා කිව්වොත් එහෙම. අසත්පුරුෂය කියලා කරකෝල ස්ටාර්ට් කළා. ඒ ස්ටාර්ට් කළාට පස්සේ පින්වතුනි දැන් අර කැරකෙන එක නිසා මොකද වෙලා තියෙන්නේ? එකක් කැරකුණාට පස්සේ අනික කැරකෙන්න බලය දෙනවා. රවුමෙන් රවුම කරකව මේ ගමන ගියා. සෝතාපන්න වුණා කියලා කියන්නේ එන්ජිම ඕෆ් කළා. ඒ කියන්නේ දැන් ඇතුලෙන් කරකෝල දෙන්නේ නැහැ. ඒ කියන්නේ කැරකෙන්නේ නැද්ද? කරකිනවා. අඩුම එන්ජිමත් නතර වෙන්න යනවා. අඩුම බලයෙන් අඩුම එන්ජිම නතර වෙන්න බව හතක් යනවා. එන්ජිම කියන්නේ රෝදේ නතර වෙන්න බව හතක් ගිහිල්ලා තමයි ඒක නතර වෙන්නේ. සමහර ඒවා මැෂින් එක ඔෆ් කරපු ගමන් මොකද වෙන්නේ? එතනම නතර වෙනවා. සමහර ඒවා ටික කාලයක් ගිහින් නතර වෙනවා. නතර වෙන්න නම් පින්වතුනි ඇතුලාන්තයෙන් දෙන බලය මක්ෙන්න ඕනේද? මක්ෙන්න ඕනේද? නොදී ඉන්න ඕනේ. ඇතුලාන්තයෙන් මේකට බලය දෙනවා නම් මොකද පින්වතුනි? හොඳට මතක තියාගන්න මේ ලෝකෙනේ ලොකුම අසත්පුරුෂයා කවුද? කවුද? තමන්. ඒ පින්වතුනි ඉතින් පිට එක ළඟ ඉඳගෙන හැමදෙස්සම ආසදයි. එහෙම කියන්නේ ආසදයි. ඔය ඔක ආසාවද හැමදෙස්ම කියනවාද එකපාරයි කිව්වේ පිටට තට්ටුවක් දාලා ෂොක් නේ කියලා ගියා ඌ එච්චරමයි ජීවිතේට හම්බුනේ එදාමයි ආයි කවදක්වත් හම්බුනේත් නැහැ නමුත් ඌ දීපු ගිනි ගෙඩිය නිසා අද ළමයි 3 දෙනෙකුත් ඉන්නව නේද ඔබට මං කැම්පස් එකේ දැරි කොහෙද දැන් කාවර ඔබ බල බල හිටියා හරි මොන හරි නෑ ෂා ලස්සනේ නේම ඇඟිල්ල මෙහෙම කරලා කියා විතරයි ඔබ බැලුවා බල්ලකොඩුව පස්සෙන් හැරලා යනවා ඔව් දැක්කෙත් නෑ මූණ හරියට සමහරවිට මේ ඔබේ ජීවිතේට ඔය ආලෝකය උදා කරපු ඒ අසත් පුරුෂයාගේ මූණවත් දැකලා නෑ ඔබ මොකද ඒක මොකද කලේ ඔබ අහක බලාගෙන ඉඳද්දිම මක්කලද කරකෙව අරක කරකවල ගියා යන්නේ ඔබ තෙල් දෙන්න බලාගෙන හිටි මේ ඇක්සලරේටර් එහෙම අල්ලගෙන තෙල් දෙන්න බලාගෙන හිටියේ ඒකෙන් තෙල් දෙන්න බලන් ඉන්න කාට ඌ කරකවල ගියා දැන් ඉතින් මොකද වෙන්නේ ඇතුලේ එන්ජින් එක වැඩනේ මේ මෙතන එන්ජින් එක කිව්වේ මේක හරහා මෙතනට පහිනවා දැන් එන්න දැන් මේකේ වැඩි වෙලා යනවා ඒ ගමන තමයි යන්නේ ඔන්න සතාගතයන් වහන්සේ මුණ ගැහුණා. මුණ ගැහිලා. දහම ඇසුවා. සෝතාපන්න වුණා. ඒ කියන්නේ මොකද උනේ? එන්ජින් එක නතර කළා. දැන් ඇතුළාන්තෙන් උදව් කරන්නේ නැහැ මේකට යන්න. නමුත් රෝදේ තාම කැරකෙන අර වේගයෙන්ම. ඒකයි වෙනදෙන කියන්නේ සෝතාපන්න වුණා කියලා කියන්නේ. සතර පාය යන්න බැරි කමක් විතරයි දෙන්නේ. මේ මහා වේගෙන් කැරකිච්ච කැරකිල්ලක් මින් එතනේ ඇතුලෙන් නතර කළා. දැන් කැරකෙන එක නතර වේද? අරිහත් වෙනත් කේලම් කිව්වනะ. කේලම් නොවෙන කේලම්. කේලමක් වෙන්න නම් ඒක චේතනාව නැගින්න එපා. අරිහතුන් වහන්සේ චේතනාව නැහැ. නේද අරිහත් මෙහෙණියක් කළාද? මෙහෙන් අහගත් එක පුරුද්දට ගිහිල්ලා කිව්වා. දින්දවන්න මොකුත් නැහැ ඒක නිසා චේතනාවක් කොහොමද උන්වහන්සේලාට එහෙම ඉව ඉන්නේ නැහනේ පාපය ඒක කර්ම කියන ස්වභාවය එන්නේ නැහනේ නමුත් ගිහිලා කිව්වා පිළින්දවච්ච මහරහතන් වහන්සේ වසලයා කිව්වා එහෙනම් සෝතාපන්න කෙනෙක් ගැන මොන කතාවද එන්ජින් එක නතර වුණා විතරයි ඒ වේගයෙන්ම කැරකෙනවා බෙන්ගසෙන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් ඒ වේගෙම කරකිනවා. ඒකයි බින්දුනේ සමහර ගානේ සෝතාපවහර කිව්වොත් මේ ඔබ සෝතාපන්නයි. අපිදම එහෙම කියන්න පුළුවන් කෙනෙක් කවුරුහරි ලෝකේ ඉන්නවා කියලා. ඒ ඉඳලා කෙනෙකුට කියන ඔබ සෝතාපන්නයි කියලා. ඒ කියනකොට සමහරවිට ඔබටත් ඇස් අදහා ගන්න බැරි ඈ මං සෝතාපන්නයි. මං කරන්නේ වට මං සෝතාපන්නයි. මහා නාම ශාක්‍ය ඇවිල්ලා ඇහුවේ බින්දු ස්වාමීනි ඔබ වහන්සේ මට සෝතාපන්නයි කියලා කිව්වට මං ඇත්තහලට ගියාට පස්සේ එවුන් වැඩ කරන්නේ නැහැ ස්වාමීනි හැම තැනම බෙටි ගහලා එකෙක් සුද්ධ කරලා නෙමෙයි මට කේන්ති යනවා මං බයිනවා පළු යන්න ස්වාමීනි ඒ වෙලාවේ මලොත් එහෙම මං අපායයි කියලා මට හිතෙනවා ඒ කියන්නේ ඉතින් හිතලා බලන්න ඕනේ නේද කඩ වීදියට ගියාම මම මෙහෙම බයිනවා කියලා. ඇයි හේතුව? එන්ජිම නතර කළා විතරයි රෝදේ කැරකෙන ඒ මට්ටමටම තමයි. ගොඩක් අය සෝතාපන්න වීම ගැන හිතාගෙන ඉන්නේ අරිහත් ඵලයේ වගේ. කිසිම පාපයක් කරන්නේ නැති කියලා හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඉතින් ඉතින් ඔය ත්‍රිපිටකෙත් කොහෙද තනක් කල්ලා සමහරට වෙන්නේ. ඉතින් මේන් අභිධර්මේ මේන් තියෙනවා. මේක විස්තර කරලා තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න මොලයක්. තියෙන හේතුවක් නැහැ නේ මේකෙ තියෙනවා නම් ඔබට තර්ක කරගෙන ඉන්නේ නැහැ නේ. යමෙක් කර්ම නොකරන නම් වකෙන්න ඕනේ. වකෙන්න ඕනේ. අරිහත් ඵලයේ සාක්ෂාත් කරගන්න ඕනේ. එතකම්ම පෙලෙනවා පෙලෙන කෙනා පෙලීමෙන් නිදහස් වෙන්න හදනවා මරණය කෙරෙහි පෙලෙන කෙනාට පෙලීමෙන් නිදහස් වෙන්න මොකද කරන් තියෙන්නේ ජීවිතේ අපි ජීවිතය ගැන පෙලෙනවා ඒ කියන්නේ මැරෙයි කියලා පෙලෙනවා මැරෙයි කියලා එයා පෙලෙනවා නම් බින්දේ නිදහස් වෙන්න මොකද කරන් දෙන්නේ ජීවත් වෙන්න නේද? ඒ කියන්නේ මරණයෙන් බේරෙන්න නේද? හවුද නැද්ද? ඔව්. ඉතින් මරණයෙන් බේරෙන්න යා දෙයක් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරනවා වෙනද? ඒ කරන එකෙන් තව කෙනෙකුට අහිතක් වුණොත් මොකද වෙන්නේ? එද ඒක පාපයක්. ඉතින් සෝතාපන්න කෙනා පව් කරන්නේ නැහැ කිව්වොත් එහෙනම්. සෝතාපන්න කෙනා සංගදනේ පංචානන්තරේ පාප කර්ම කරන්න හේතු නැහැ. ඒකට හේතු සකස් වෙන්නේ නැහැ කවුදක්වත් ඒක ධර්ම නියමයක්. නැත්නම් සෝතාපන්න ඵලයේ පංචානන්තරේ පාප කර්මය කියන එකට සම්බන්ධයක් තියෙනවද? ওই දෙක එකට සම්බන්ධ වෙලා තියෙන්නේ ඇයි? පංච අනන්තරේ පාප කර්ම වලට බලය තියෙනවා පිංගදින. මොකද ඒවා ආනන්තරියයි. ආනන්තරියයි කියන්නේ න අනන්තරියයි. ආහාර අන්තර්ගතයක් නැතුවම පිංගදින. ඒ කාන්තේම වකිනවද? ඒ කාන්තේම යනවා. ආනන්තරිය පාප කර්ම නිසා ඒ කාන්තේම පිංගදින නරක ආදියට යනවා. ආනන්තරිය පුණ්‍ය කර්ම යනවා. ඒ කාන්තේම එහෙට යනවා. ඒ බ්‍රහ්ම ලෝක වලට යන්නේ. චතුත් අධ්‍යානිය හොඳට වල්ල හැම විටියනම් පිරිහින් නැතු මේ විටියනම් කොහෙද? බ්‍රහ්ම ලෝකය. ආනන්තරිය යේව. යම් මට්ටමකට අරව ඉතින් 100%ම ආනන්තරියයි. මොකද අරක පිරිහුණ නැත්තම් පිරිහුණොත් එහෙමක් වෙනවද? දැන් යන්න වෙන්නේ නැහනේ. පිරිහෙන් නැතුව තියාගත්තොත් ආනන්තරියයි. නමුත් ආනන්තරිය පාප කර්ම කියන ඒවා පිරිහෙන දෙයක් නෑ. කළා නම් කළා. එතනින් එහාට කොච්චර පින් කළාද ඉතින් වැඩක් නෑ. අජාසත් රජුගේ කොච්චර පින් කළාද ඊට පස්සේ. අදවත් මේ බුද්ධ ශාසනයේ තියෙන කවුරු හින්දාද? අජාසත් රජුගේ මූලිකත්වයේ කරපු ධර්ම සංගායනාව හින්දා. අනුග්‍රහගතේ දැක්කවනේ ඒකට පුදුම විදිහට. තේහෙම කියන දැන් අපයි නෝගෙන් ඉන්නේ. ඉතින් අටුවා වල නම් සඳහන් වෙනවා ඉතින් අර සම්බුද්ධ ශාසනයට කරපු දේවල් නිසා ඔසුපත් නරකකද කොයිද කියයි කියලා. ඉතින් අපි එකට මොකුත් නොකිය එමු. ඒව බැනුම් අහන්නේ නිසා. මාසින් ආනන්දරිය පාප කර්ම යන්න. මෙහෙම ඉතින් ගැලවෙන්න කම තියනවා නම් ඒවයි ඉතින් නේද ආනන්දරිය වෙන්නේ ඉතින්. කියන්නත් බෑ වට මොකුත්. සෝතාපන්න ඵලයෙන් පත්වීමයි කියන්නේ ආනන්තරිය පාප කර්ම ඇතුළත සම්බන්ධයක් ගොඩනගන්නේ. මොකද අරක අනිවාර්යෙන් සතර අපායට යනවා. සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ කවදදක්ක සතර අපායට යන්නේ නැහැ. ඔන්න ඔතනින් තමයි ওই දෙක එකතු කරලා තමයි හදාගන්න පුළුවන් මොකද? සෝතාපන්නයාට ධර්මතාවයෙන්ම. ඒකයි ඒකට ධර්මතාවයෙන් කියන වචනේ පාවිච්චි කරන්නේ. සෝතාපන්නයාට ධර්මතාවයෙන් සකස් වෙන්නේ නැහැ මොකද? ආනන්තරිය පාප කර්මයක් කරන්න. හේතු ආනන්තරිය කළොත් අපාය යන්න ඕනේ, සෝතාපන්න වුණොත් අපාය යන්න බෑ. එහෙනම් ওই දෙක එකට ගත්ත කල අපිට එන්න තියෙන නිගමනය මොකද්ද? සෝතාපන්නයාට ධර්මතාවයෙන්ම ආනන්තරිය පාප කර්මයක් කරන්න අවස්ථාව සැලසෙන්නේ නැහැ. එච්චරයි නේද? එහෙනම් අනිත් පාප කර්ම කරන්න කැමැත්තක් නැහැ. කැමැත්තක් නැහැ කියන්නේ කරන්නේ නැහැ කියන එක. ඒක නිසා සිංහසනේ ඔබ බය නැතුව මඟ වද. ඔබ සෝතාපන්න වෙයි. සමහරට වෙලා ඇති. සමහරට වෙයි. ඉතින් මොකද කරන්නේ? ඔබ සෝතාපන්න වෙන්නේ නෙමෙයිනේ අපි මේ ගමන. අපි ආවේ අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවියට යන්න. එතකම් මග වැඩමු. මග වැඩමු කිව්වේ සෝපාදිසේස පිරිනිවියට පත්වීම හේවත් අරිහත් ඵලය පූර්ණේ කළත් දැන් මොකද කරන්න තියෙන්නේ? මග වඩන්න තමයි. මග වඩනවා කියන්නේ එතකොට මග වඩනවා නෙමෙයි වඩපු මග මෙනෙහි කරනවා. වෙන මොනවද කරන්න තියෙන්නේ? දැන් අපි මේ වෙලාවේ බලෙන් වඩන මග අරිහතුන් වහන්සේගේ ඈ සාමාන්‍ය සබය. අපි සතර සතිපට්ඨානේ පිහිටලා ඉන්න උත්සාහ කරනවා. අරිහතුන් වහන්සේ සතර සතිපට්ඨානේ පිහිටලා ඉන්නවා. ඒක පිහිටලා තියන්නේ හිත. එතනින් වැටිල්ලක් පල්ලෙහාට නෑ. එහෙමනම් පින්වතුනි මෙන්න මේ කියන ස්වභාවය ගැන හොඳට හිතන්න උත්සාහ කරන්න ඕනේ. මේක impossible දෙයක් කියලා හිතන්න එපා. ඒකෙන් හැබැයි overestimate කරන්න යන්නත් එපා. මං සෝතාපන්න නැති වෙන හැටි අන්දන් අම්මෝ හතර පහෙන් නිදස් වෙනවා. දැන් නම් ඉතින් සුවසේ නිදාගත්ත හැකි. සුවසේ නිදාගන්නේ කොහේද? ජරා මරණ තියෙනකන් කොහේද සුවසේ නිදාගන්නේ පින්වතුනි? ජරා මරණ තියෙනකන් අවිද්‍යා තෘෂ්ණා තියෙනකන් ඔබට සුවසේ නිදාගන්න බෑ. ජරා මරණ කියන එක අනිවාර්යයෙන්ම තියෙනවා. මේක නැති වෙන්නේ නැහැ. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා තියෙනකන් ඔබට සුවසේ ඉන්නම් වෙන්නේ නැහැ. අවිද්‍යා තෘෂ්ණා දැන් තියෙන නියපොත්තක ගෑවිච්ච ප්‍රමාණය විතරයි. මොකද වෙන්නේ? සුවසේ ඉන්න බෑ සින්. මහා මෙරත් තිබුණා දැන් නියපොත්තේ ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. පුළුවන් සුවසේ ඉන්න? බෑ. හේතුව දිගින් දිගටම තියෙනව මොනවද? ජරා මරණ. ජරා මරණ දිගින් දිගටම තියෙනව නම් අවිද්‍යා තෘෂ්ණා වලින් ඔබව ගිනි තියෙනවා. ජරා මරණ නසන්න බෑ. නසන්න පුළුවන් අවිද්‍යා තෘෂ්ණා විතරයි. අවිද්‍යා තෘෂ්ණා තියාගෙන ඔබට සුවසේ නිදන්න බෑ සින්හත. සුවසේ නිදන්න ඕන නම් අවිද්‍යා තෘෂ්ණා දුරු කරා. ලෝකේ ඉන්න දඟලන දඟලිල්ල කොච්චරද කියලා ඔබ දන්නවනේ. පොඩි කාලේ ඉඳලා දැන් අවුරුදු 60 ක විතර එක්කෙනෙක් හිතලා බලන්න පොතක් අරන් ලියන්න. පොතක් නෙමෙයි වැරදුනා, මාගලක් අරන් ලියන්න. පොඩි කාලේ ඉඳලා ජීවත් වෙන්න උත්සාහ කරපු හැටි කියලා අවුරුදු 60ක් තිස්සේ ජීවත් වෙන්න උත්සාහ කරපු හැටි කියලා. ඔය අවුරුදු 60න් අවුරුදු දෙකක් පාවිච්චි කළා නම් පින්වදෙනි අපවත් වෙන්න. අවුරුදු 60ක් පවත්වන්න උත්සාහ කළා, අවුරුදු දෙකක් උත්සාහ කළා නම් අපවත් වෙන්න. සමහරවිට අපවත් වෙලා 60ක් පවත්වන්න උත්සාහ කළා තාම බෑ නේද පවත්ව ගන්න? තාමත් පවත්වන්න ඕනේ නේද? පවතින්නේ නැහැ නේද? ඒකයි වෙන්නේ. දැන් ඔය 60ද පවත්වන්න පටන් ගත්තේ ඈ? නෑ, ගංගා නම් නදියේ තියෙන වැලි ගැට ගන්නට කල්ප ගානක් ජීවත් වුණා කියලා, ඊටත් වඩා වැඩි කල්ප ගාන ජීවත් වුණා කියලා තථාගත ඇහැට පෙනිලා තිනවනේ. ඔය හැම දවසකම කලේ පින්වතුනි පවත්වන්න උත්සාහ කරපේක. සර් අයිසෙක් නිව්ටන් කියන නමින් ඔබ ඉපදිච්ච බාර ගාන ඇති හේගේස් ගාන. ඒ නමින්ම ඉපදිලා ඉන්නා, ඒ වගේම ගුරුත්වාකර්ෂණ නියම ආදී වශයෙන් දේවල් ඉදිරිපත් කරපු අවස්ථාවල් ඇති හේගේස් ගාන. මොකටද? පවත්තන්න. මට උඩ තියන්න ඕනේ, මේක වැටෙනවා. ඒක නිසා ක්‍රම හොයනවා කොහොම හරි උඩ තියාගන්න. බලන්න අර සියුම් කාරණාව දකින්න නැති හැටි ලෝක සත්‍ය. මට උඩ තියන්න ඕනේ, මේක වැටෙනවනේ මට හරි දුකයි. එතකොට පින්දින අර මුලින්ම කියපු එක හැංගිලා. කොහොමද උනේ? මට උඩ තියන්න ඕනේ, මේක වැටෙනවා මට හරි දුකයි. දැන් අර උඩ තියන්න ඕනේ කියන කෑල්ල හැංගිලා ලෝකෙට පේන්න දෙන්නේ මොකක් විතරද? මේක වැටෙනවා මට දුකයි. අනේ මේක වැටෙනවා මට දුකයි. අනේ මේක වැටෙනවා මට දුකයි. මේ ලෝකෙට මේ මහා ශ්‍රේෂ්ඨයන් වහන්සේ ඇවිල්ලා තමයි කියන්නේ තොට දුක ඉන්නේ බෝල තොට ඕනේ නිසානේ. වැටෙන එකද ඕනේ එකද දෙවෙනියට ආවේ? මොකද ආවේ? ඕන එක දෙවෙනියට ආවේ. මුලින්ම ලෝකේ තිබුණා මොකද්ද? වැටෙන එක. ජරා මරණ ලෝකේ තිබ්බ පින්වතුනි දුක ආවේ ඊට පස්සේ. එහෙනම් ජරා මරණ නෙමෙයි දුක ගේන්නේ. ඕනේකම. ඕනේකම තමයි මම හදන්නේ. ඕනෙකම කියලා කියන්නේ පින්වතනේ භවවල සැලැස්ම, භවයේ සැලැස්ම. ඒ සැලැස්මට අනුව කරුණු හැදුනට පස්සේ ඒකට කියනවා භව කියලා. ඒ හැදිච්ච භවයේ දැනෙන ස්වභාවයට කියනවා මොකක් කියලාද? ජාති කියලා. එහෙමත් මම කියලා. දැන් ඒක හැදුනට පස්සේ ඊළඟට මොකද වෙන්නේ? ඊළඟ මොකද වෙන්නේ? ජරා මරණයට යනවා. ඉතින් ඒක එපාද? ඒක එපාද ජරා මරණයට යන්න? එහෙම ඉතින් එපා කියන්නේ කොහොමද සිංහදනේ? ඇයි? ඉතින් ඒක ලෝක සභාවයන්නේ. ඉතින් ලෝක මේකට පැවැත්මක් නැති වෙනවනේ සිංහදනේ. ඒවා ජරා මරණයට ගියේ නැත්තම්. මුලින්ම ඕනේ උනේ මොකද්ද? පැවැත්ම නේද? ඉතින් පැවැත්ම ඕනේ නම් ওই සයිකල් එකට තමයි එන්නේ වෙන්නේ. හදා ගන්නවා ජරා මරණයට යනවා. ඊට පස්සේ ආයි හදා ගන්නවා ජරා මරණයට යනවා. හදා ගන්න වෙලාවේ ලෝකේ හැදෙනවා. ඔබ ඔබව හදා ගන්න වෙලාවේදී බලන්න මේ හරි ලස්සන කතාවක් මේක. ඔබ ඔබව හදා ගන්න වෙලාවේදී ලෝකෙනුත් පොඩි කොටසක් හදනවා. ඒකයි වෙන්නේ. ඔබ අවිසංකාරයක් කරන වෙලාවට පින්වතුනි හිතටයි ගතටයි වටටයි ඔය ශක්ති තුන විහිදෙනවා. හිතට විහිදෙන එකෙන් පින්වතුනි ඒක කර්ම භවයේ තැන්පත් වෙලා විපාකයේ පිණිස කරුණ වෙනවා. ගතට විහිදෙන එකෙන් ඔය හෝමෝන ආදී වශයෙන් දේවල් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. ගතේ ක්‍රියාකාරීත්වයක් වෙන්නේ නැහැ. වටට විහිදෙන එකෙන් ඔය ගස් ගල් පර්වත විශ්වයේ ආත්ම නිර්මාණය වෙනවා. ඒක නිසා පින්වතුනි අභිසංකාර ගන්න එක නතර කරන්න එපා. දිගටම අභිසංකාර කරන්න ඕනේ. දිගටම අභිසංකාර කරද්දි තමයි අපිට පුළුවන් ඉන්නේ මොකක් කරගන්නද? මේ විශ්වය මේ විදිහට ලස්සනට තියාගෙන යන්න. ජරා මරණික ස්වභාවයේ ජරා මරණික ස්වභාවයෙන් අත මිදෙන්න උත්සාහ කරන්න එපා පින්වතුනි. ජරා මරණ දුක්ඛයෙන් අත මිදෙන්න උත්සාහ කරන්න. මොන තව ගැටයක් දැම්මා. ලෙහන් බන්නොක්. ඔබ අත මිදිය යුත්තේ ජරා මරණයෙන් නොව ජරා මරණික දුක්ඛේනි. ලෙහන් බලන්න ගැටේ. හොඳට කල්පනා කළා බලන්න. එතකොට ඔබට වැටේ. එහෙම තමයි පොඩි පොඩි තැනක් තියලා හිස්තන දෙන්න. අම්මා කොළඹ හිස්තන. යමි ගියෙමු ගියෝය ගියාය. මතකද ඒවා? ආ දාන්න බලන්න ඔය කියපු එක හිස්තනක් දාන්න බලන්න. ඇයි එහෙම කිව්වේ කියලා කියන්න බලන්න. ඔබට හිතන්න අවස්ථාව දීලා තියෙනවා. ඊට පස්සේ මම ඔබට කියන්නම් ඒක හරිද කියලා ඔබ බලන්න. එතකොට ඔබට ආස්වාදයක් ආවොත් ඒකත් මනසිකාර කරලා බලන්න. ඒ ආස්වාදය ආවේ කොහොමද කියලා. ඒ ආස්වාදය ඇත්තටම ආස්වාදයිද කියලා හිතන බලන්න. මොකද ඔබ උත්තරේ හොයාගත්තට පස්සේ මම උත්තරේ කියනකොට ඔබට ඕනේ වෙනවා ඔබගේ උත්තරේ හරියන්න. එතනත් තියෙන දහම් කතාවක් තමයි. ඔබට ඕනේ වෙනවා ඒ උත්තරේ හරියන්න. ඒ උත්තරේ හරියන්න ඕනේ වුණාට පස්සේ හරියන්න ඕනේ වෙන්නේ වරදින්න ඉඩ තියෙන නිසා. වරදින්න ඉඩ නැත්තම් ඇත්තටම හරියන්න ඕනේ නැහැ නේද? ඉතින් හරියනවා. හරිද? උත්තරයක් ගත්තද? හා. මොකද කිව්වේ දැන් අපි? ජරා මරණයෙන් අත මිදෙන්න උත්සාහ කරන්න එපා. ජරා මරණ දුක්ඛයෙන් අත මිදෙන්න උත්සාහ කරන්න. ජරා මරණ දුක්ඛයෙන් අත මිදෙන්න උත්සාහ කළා. ජරා මරණ දුක්ඛයෙන් අත මිදුන උතුම කාලයාගේ අවයමෙන් ජරා මරණේනොත් අත මිදෙනවා. වෙලා තියෙන සිංහසනේ ත්‍රිපිටකයේ කරුණු සඳහන් වෙන්නේ සමහරට ජරා මරණයෙන් අත මිදෙන්න කියලා තැන් තියෙන්න පුළුවන්. මාත්‍රිකානේ සිංහසනේ තියෙන ඉතින් ඕක පොඩ්ඩක් විමසලා බලන්න. ජරා මරණයෙන් අත මිදෙන්න ඕනේ කියලා දැන් දැක ගමන් මේ දියනේ ජරා මරණයෙන් අත මිදෙන්න කියලා ජරා මරණයෙන් අත මිදෙන්න නම් අනුපද්දේශ නිවනට යන්න ඕනේ නැද්ද ඈ කියලා අහලා ඒක තමයි කියන්නේ මේ අරිහත් ඵලයේදී නෙමෙයි දුක නැති වෙන්නේ පිරිනිවන් පාන්න ඕනේ දුක නැති වෙන්න එහෙම කියලා දෘෂ්ටි දෙනවා පින්වදිනී ලෝක සත්‍යයට ඒකට දඩමීම කරගන්නවා ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ජරා මරණයෙන් අත මිදෙන්න කියලා එහෙම දෙමුණා නේද? ඒක විශ්ලේෂණය කරගත්තේ නැති වුණා මෙන්න වැඩ. දැන් කාටද නිින්ද ගිහිල්ලා එහෙම ඇහැරුණා නම් මොකද වෙන්නේ? එයාත් හිතා ගන්නවා මමත් කිව්වයි කියලා. ඈ අනුපාදයෙන් නිවනින් නිවන් පරිනිර්වාණයටපත් වෙන එක තමයි දුකින් අත මිදීම කියන්නේ. මොකද වෙන කෙනෙක් කියන කතාවක් මම උපුටා දැක්කුවානේ දැන්. වෙන කවුරුහරි කියන කතාවන්නේ උපුටා දැක් ඒ කියන කොටස අල්ලගත්තා නම් මේක මාත් කියන වගේ නෙමෙයි නෑ මේ ගුරු પરම්පරාවේ එහෙම එකක් කියලා නෑ කවුරුත් මේ ගුරු પરම්පරාවේ නොකියපු එකක් මට කියන්න අයිතියක් නෑ මේ පින් විදිහට කියවෙන්නේ නෑ කියවෙන්න හේතු නෑ මොකද හේතුව මේ හේතුන්ගෙන් නම් මේක සකස් වෙන්නේ එහෙම හේතුවක් එන්න විදිහක් නෑ නේ එහෙමනම් පිස්සු එහෙනම් ජරා මරණයෙන් නෙමෙයි අත මිදෙන්නේ. ජරා මරණ දුක්ඛයෙන්. ජරා මරණ දුක්ඛයෙන් අත මිදෙන්න නම් ජරාවද මරණයද අයින් කරන්න ඕනේ. ජරා මරණ දුක්ඛයෙන් අත මිදෙන්න නම් ජරාවද මරණයද අයින් කරන්න ඕනේ. ඒ දෙකම නෙමෙයි. මොකක්ද අයින් කරන්න ඕනේ? අවිද්‍යා තෘෂ්ණා. ඒ කියන්නේ මම අයින් කරන්න. මොකද ජරා මරණ දුක්ඛය කියන තැන තව නම කියන්නේ ජරා මරණ මම. ඔක අනිත් පැත්තට දාලා කියන්නේ. මම ජරා මරණ තමයි දුක. ජරා මරණ නෙමෙයි දුක. මම ජරා මරණ දුක. ඔන්න ඒ යාමිකන ලියලා තියාගන්න. මම ජරා මරණ සමානයි දුක. ජරා මරණ දුක කියලා කියන්නේ මම ජරා මරණ වලට. මම ජරා මරණ එහෙනම් පින්වතුනි අපි මේ මම ජරා මරණ දුක්ඛයෙන් අයින් වෙන්න ජරා මරණ පැත්තකින් තියලා මේ ජරා මරණ නිසා පීඩාවට පත් වෙන්නේ මෙන්න මෙතනින් කියන එක තේරුම් අරගෙන මේ මම කියලා කියලා හදන්නේ මේ භව කියන එක තේරුම් අරගෙන මේ භව කියන එකට අර ඇඳිලා තියෙන්නේ ඕනේ කියන තැනින් තේරුම් අරගෙන භව කියන්නේ හදපු එක ඕනේ කියන්නේ ඒකේ සැලැස්ම ඒ භව ඕනේ මේ භව ඕනේ ටොපි කන භව ඕනේ චොක්ලට් කන භව ඕනේ අරක බව ඕනේ මේක බව ඕනේ රතු පාට බලන බව ඕනේ ඒ බව හරබ් බව ගොම් බව බූරු බව කියලා තව බව තියෙනවා රූප බව අරූප බව කාම බව කියලා තව විදිහට බව හැදුව හැකියි එතන රූප බව කාම බව රූප බව අරූප බව කියන තුන එකක් තව එකක් ගත්ත හැකියි රාග බව ద్వේෂ බව මෝහ බව කියන්නේ තව එකක් ගොම් බව හරබ් බව බූරු බව දේව බව බ්‍රහ්ම බව අරූප බ්‍රහ්ම බව කියලා තව එකක් බවක් ගන්න හැකියි. නිල් පාට රතු පාට ආදී පාට දකින්න බව රූප දකින්න බව ඊළඟට ශබ්ද දකින් අහන බව ගන්ධ දැනෙන බව රස දැනෙන බව ස්පර්ශ දැනෙන බව අරමුණු දැනෙන බව කියලා තව බව ටිකක් ගත්තා යකි. ඔය ඔක්කොම සමානයිද වෙනස්ද? ඔය ඔක්කොම සමානයිද වෙනස්ද? සමානයි. රාග, දේශ, මෝහ බව කියන එක ඕන්නම් අපිට පැත්තකින් තිබ්බ යකි. අනිත් බව ටික ඔක්කොම ගත්තාම එකම කරුණ ටික ඔය කියවෙන්නේ. ලෝක තුනට අදාළ උප්පත්ති බව ගැන කියවෙන්නේ. රාග, දේශ, මෝහ වල කියවෙන්නේ කර්ම බව ගැන. කර්ම වයි උප්පත්ති බවයි ආයි ගත්තට පස්සේ ඉතින් ඔය දෙකම එකම ප්‍රලාතේ තමයි ඉන්නේ. එහෙනම් ගොම් බව, බූරු බව කිව්වම බැනලා හරියන්නේ නැහැ. කෝ ත්‍රිපිටකේ තියෙන්නේ කොහෙද කියලා අහනවා. දැන් ඔය උතුමෝ කියලා කියනවනේ නේද? අහලා තියෙනවද බණවල? අහලා ඇති. ගොම් බව, බූරු බව, බළු බව ආදි වශයෙන් එහෙම බව තියෙනවා. කම්මැලි බව එහෙම තියෙනවා කියලා. ඉතින් ඔය කොහෙද ඔහොම තියෙන ත්‍රිපිටකේ මොන බොරුද මේ කියන්නේ? මේක ලොකු විකෘතියක් ආදි වශයෙන් කියලා හරියනවද? රූප බව, අරූප බව, කාම බව කියලා තුනක් තියෙනව නේද? ඒක තියෙනවා. අරක නැහැ. ඉතින් ඒක තියෙනවනම් අපි හිතන අරක මොකටද? ආ, නිමල්ගේ පවුලේ අයත් ඉන්නවා. කමල්ගේ පවුලේ අයත් ඉන්නවා. රනිල්ගේ පවුලේ අයත් ඉන්නවා. දැන් එහෙම කියලා දෙනවා. තව කෙනෙක් කියනවා නිමලුයි නිමල්ගේ අක්කයි, රනිලුයි රනිල්ගේ නංගි, කවුද අනිත් එක්කෙනයි, එයාගේ මල්ලි ඉන්නවා. ලෝකෙදී වැරද්ද මොකක්ද? දැන් ඔය කිව්ව දෙකම එකයිද නැද්ද? එතකොට අර කාඩ් එකේ එක්කම නම් ලියන්න ඕනේ. දැන් ඔබගේ වෙඩින් කාඩ් එකක් එහෙම දෙද්දී ලියනවද පවුලේ ඔක්කොම? සුනිල්ගේ පවුල. නැත්නම් සුනිල් and family කියලා ලියනවනේ. එහෙම නෙලිය? ඈ? නැත්නම් ලියන සුනිල්. මහතා. එම මහත්මිය. පළමු දරුවා. දෙවන දරුවා. තුන්වෙනි දරුවා. දීගේ ඇහැර ආපු නැන්දා. දැන් ඔක්කොම ලියනවා නෑ. වෙලා තියෙන තේඟදනේ මේ ගැන මාත්‍රයක අවබෝධයක් නැති වුණාට පස්සේ අහනවා කෝ බුරු බබා කියලා කොහෙද තියෙන්නේ? රාග, දේශ, මෝහ බව පැත්තක තියෙනවා. බුරු බව කොහෙද තියෙන්නේ කියලා අහනවා. උපත්යෙන් බූරුවෙක් වුණාට පස්සේ ඒ බූරු බව කෝ කියලා ඒක කොහෙද තියෙන්නේ කියලා අහනවා. කාම බව කියලා එකක් තියෙනවා. මම කියන්නේ උප්පත්ති බූරු බව මොන බවටද දෙන්නේ? කාම බවට. උප්පත්ති දේව බව මොන කාම බවටද දෙන්නේ? ගති වශයෙන් මොකක් හරි තියෙනවා දේව බව. ඒක මොකටද තියෙන්නේ? අර රාග, දේශ, මෝහ කියන ඔය තුනෙන් එහෙකට. අර ඒ ජීවත්වන අතර ඉන්න වෙලාවේ ගති වශයෙන් නැගිලා ආපෝ. ඒකයි කිව්වේ මේ දෙක පටල ගන්න එපා. මේ දෙක ඒ කියන්නේ වැඩි අධ්‍යයනය කරන්න යන්න ඕනේ නැහැ. දැම්ම. අපි පොඩි ළමයිනේ. ද? නැන්ද? දහමේ පොඩි ළමයි. නිවනේ ලොකු ළමයි. ඕනනම් දහමේ ලොකු ළමයි වෙලා නිවනට අත දරුව වෙලා ඉන්නත් පුළුවන්. කැමතියට එහෙම කරන්න පුළුවන්. අපේ ස්වභාවය තමයි දහමේ පොඩි ළමයි. නිවනේ ලොකු ළමයි. මොඳ අපිට නිවෙන්න අයියෝනේ. ඔබට කියලා දෙන්න පුළුවන් වෙන අපරාධේ. මොකද ඔය ඉස්සර මම ගොඩක් අද්දෙන්නේ කලන්නේ. ඇයි මටත් තිබුණනේ පොඩි පොඩි අං ගැටිති ඔළුවේ. තිබුණා. හොඳටම තිබුණා මේ. ඒකයි මම කියන්නේ කාටවත් ගරහන්න එපා. මමත් ඔය જાතියමයි. එයි පෙරහැර ඉදිරියට එයි. ඒ මට්ටමේ ඉඳලා දැන් ත්‍රිපිටකයේ හයි දහ වතාව බල්ලා ඕනේ තැනකින් කියන්න පුළුවන් වෙන්න හදා ගන්න දෙමුණා. ඉස්සරහට එන්න එන්න තමයි පිංගදෙන්නේ තේරෙන්නේ නෙමෙයි. පස්වෙනි තට්ටුව කියන්නේ ලිෆ්ට් එක නෙමෙයි කියලා. හොඳට බලන්න වෙදිනේ. ඔය හරි වැදගත් කාරණා. මේ ළඟදි දවසක් කාට හරි මේ හාමුදුරුවෝ කෙනෙකුට හරි කාටද කිව්වේ. උදාහරණයක් කියන්න හොඳට තේරුම් ගන්න බලන්න. වේදනාවේ දහම් දේශනා දෙනවානේ. දහම් දේශනාවක් කියන එක ඇතුලේ. අරිහතුන් වහන්සේගේ මට්ටමේ දහම් දේශන්න පුළුවන්. සෝතාපන්නවත් නැති කෙනෙකුට. උදාහරණයක් ගමු. සබ්බ සංකාරේසු අට්ඨියති හරායති jigucchati කියලා කියනවා. ඔය කාගේ දේශනාවද? හ්ම්? බුදු කෙනෙක්ගේ දේශනාවක් නේද? දැන් අපිත් ඔය පාඩන මිනිස්සුන්ට කතා කරා නේ. මෙන්න මේ පිරිසට කියන්නකෝ සබ්බ සංකාරේසු අට්ඨියති හරායති jigucchati කියලා කියන්නකෝ. දැන් අමු පුතග්ජනෙක් නේද මේ ඒ වචන ටික කියන්නේ? හ්ම්? නැවත ඒක ගැබ් වෙලා තියෙන මොකද්ද? අරිහතුන් වහන්සේගේ ස්වභාවය නේද ඒ ගැබ් වෙලා තියෙන්නේ. ඒක ඇසින් හදේ. ඕනේ පුතග්ජනෙකුට දහමේ ඕන එකක් කියන්න පුළුවන්. ඒ වගේම සෝතාපන්න සකදාගාමි ආදී වශයෙන් එහෙම මාර්ගඵලලාභීන්ට අරිහත් ඵලය ගැන කතා කරන්න පුළුවන්. අරිහත් ඵලයට අදාළ දහම් කතා කරන්න පුළුවන්. ඒකෙන් කියන්නේ නැහැ පින්වතනේ. ඒ පිරිස අරිහත් කියලා. හොඳම උදාහරණ ගන්න ලිෆ්ට් එක. ලිෆ්ට් එකක් තියෙනවා පින්වතනේ. තට්ටු හතරක ගොඩ නැගිල්ල. තාම පළවෙනි තට්ටුවටවත් ගියේ නැති කෙනෙක්. පස්වෙනි තට්ටුවේ ලිෆ්ට් එකේ ඉන්න පුළුවන් බැරිද? ලිෆ්ට් එකේ ගිහිල්ලා තියෙන අය නැත්තම් හෙට යන්න ලිෆ්ට් එකේ කොහෙද ගිහිල්ලා මේක බලාගෙන ඉන්නේ? නොගියා ඉන්න විදිහක් නැහැ නේද? දැකලා හරි ඇතිනේ ලිෆ්ට් යනවා එනවා. හා කියන්න බලන්න. ඈ පුළුවන්. ඒක හැබැයි මෙතන ලිෆ්ට් එකේ ඉන්නවා කියන්නේ තට්ටුවේ ඉන්නවා නෙමෙයි. දහම කියන්නේ ලිෆ්ට් එක. ඒ තට්ටුවට තමන්ව ඔසවා තබන ලිෆ්ට් එක. ලිෆ්ට් එකේ හිටියා කියන්නේ තට්ටුවේ හිටියා නෙමෙයි. කවුරු හරි කෙනෙක් ඉන්න පුළුවන් මෙතන. දෙවෙනි තට්ටුවක් දන්නේවත් නැහැ. ලිෆ්ට් එකේ පළවෙනි තට්ටුවෙන් එහාට ගිහිල්ලවත් නැහැ. හැබැයි යා පළවෙනි තට්ටුවට ආවා ඇවිදිලා ලිෆ්ට් එකෙන් බැස්සා. දැන් එයා ඉන්නේ මොන තට්ටුවේද? පළවෙනි තට්ටුවේ. එයා වරක් ලිෆ්ට් එකෙන් පළවෙනි තට්ටුවට බැස්සා නම් එයා අයිති දැන් පළවෙනි තට්ටුවට. ඊට පස්සේ එයා ආයි ඔය ලිෆ්ට් එකට නැගලා හතරවෙනි තට්ටුවට ගිහිල්ලා. හැබැයි බහින්න බැ. ගිහිල්ලා ආයි බහිනවා. බැලේ නෝ කොයිද? පළවෙනි සත්තු. මොකද යාගේ නිජ බිම තාම මොන සත්තුද? පළවෙනි සත්තු. ඒ කියන්නේ ලිෆ්ට් එකේ කොහේ හිටියත් වැඩක් නැහැ සින්නට. ඒ කියන්නේ දහම කියන එක පරතරයට දැනගෙන හිටියත් වැඩක් නැහැ. මාර්ගඵලයේ තියෙන තත්ත්වේ. ලිෆ්ට් එක කියලා කියන්නේ දහම. දහම නෙමෙයි නිවන කියන්නේ. හොඳට තේරුම් ගන්න. ඕකෙන් ගොඩාක් ඔබ නිදහස් වෙයි පිංගුතුනි. ඔබට තියෙන ලොකු පීඩාකාරී තත්ත්වයක් තමයි මොකද්ද? අනේ මට දහම එහෙම මතක හිටින්නේ නැහැනේ. එහෙම පාඩම් හිටින්නේ නැන්නේ දහම. එහෙම ලොකු ගැඹුරු දහම් කාරණා මට තේරෙන්නේ නැහැනේ. එහෙම තේරෙන්න අවශ්‍යතාවයක් නැහැ පිංගුතුනි. ඔය කියපු තට්ටු කතාව හොඳට ඔළුවට අරගෙන බලන්න. එතකොට ඔබට තේරෙයි. හරි. එහෙමනම් අපි විවේකයෙන් පස්සේ තව ටිකක් මේක කතා කරමු. දැන් මේවා ඔක්කොම ඔබට කියන්න බින්දුනේ. ඔබ දන්නවා මේ අවුරුද්ද අවසාන දවසේ අපි කර්මස්ථාන සජ්ජායනාවක් කරනවා. ඒවට අවශ්‍ය කරුණු තමයි මේ ඔක්කොම කියන්නේ. මේවා ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද හේතුව බින්දුනේ ඒ වෙලාවට නැත්තම් ඒ කර්මස්ථානේ අරගෙන මේකෙන් කියන්නේ මේක කියලා කිව්වට වැඩක් නැහැ. ඔබට දැනෙන්න ඕනේ ඔබට තියෙන අවබෝධයත් එක්ක මේ කර්මස්ථානේ මොකද්ද කියවෙන්නේ කියලා. නැතුව කර්මස්ථානේ අරගෙන ඉවරලා මේ වචනවල මෙන්න මේව තමයි තේරුම් මේක විදිහට වඩන්න කිව්වට හරියන්නේ නැහැ. මේ මූලික අවබෝධය හොඳට ඔබට ලැබුණා නම් මේ ආයිස ඒකයි මේ ආස්වාද පැත්තෙම මතු කරන්නේ. ආස්වාද ආදීනෝ මේ නිස්සාරණ පැත්තේ ඒව මතු කරන්නේ ඒක නිසා. මේ ටික ආපහු ඔබට කලවම් කරලා මතු කරලා දුන්නහම ඒ කර්මස්ථානයේ කියද්දී ඔබට වැටහෙන්න ඕනේ මෙන්න මේ කියන දහම් අරුත. ඒකත් එක්ක දැන් සෙනසුරාද එහෙම දේශනාව අහන්න නැති කියලා මම විශ්වාස කරනවා. බඳාද විතරක් කියන අය පොඩ්ඩක් සෙනසුරාද දේශනාවත් අහන්න. සෙනසුරාද විතරක් කියන අය බඳාද දේශනාවත් අහන්න. මොකද සමහර අවවාද හම් වෙනවා පින්වතුනි, හරි වටින දේවල්. දහම නම් ආයේ කියවේ. අවවාද ආයේ කියවේද නැද්ද කියලා දන්නේ නැහැ. මොකද අවවාදයක් දුන්නනේ දැන් ඉතින් ඔක ආයේ අවවාද දෙනවා කියලා ස්වභාවයක් නැහැනේ. ස්පිරිචුවල් පොස්චර් එක ගැන කතා කළා. ඒව ක්‍රියාවට නගන්න වෙනස. දැන් ඉස්සරහට අපේ හාමුදුරන් වහන්සේලා කතා වෙලා තියෙනවා. මේ ඉස්සරහ පාදේ මහා පාරෙන් ඇවිදින්න මේ පාරට ඇතුල් වෙනකොට එතන කර්මස්ථානයක් ගහලා තියෙනවා. ඒ පාරේ යන්න තහනම් ඒ කර්මස්ථානය මෙනෙහි කරන්න නැතුව. ඒක ඔබට කරන්න කලින් උඩහා හැම පාරකම ඒ විදිහට කර්මස්ථාන ගහනවා. ඒක සැලසුම් කරගෙන යනවා. එතන ඒ පාරේ ඇවිදිනවනම් හාමුදුරුවෝ ඒ පාරේ නම් වඩින්නේ ඒ කර්මස්ථානයේ මෙනෙහි කරන්න ඕනේ ඒ පාරේ වඩෙද්දී. අනිත් පාරේ නම් වඩින්නේ ඒකෙත් ගහලා තියෙන මුලයි එකයි කර්මස්ථාන දෙක. ඒ එකම කර්මස්ථානයේ වැසිකිලි නම් වැසිකිලි වල වෙනම කර්මස්ථාන තියෙනවා. ඒකයි ඔබට යම්මක් කියන්න කලින් ඒකයි වෙන්නේ. අපිට මීයම් හම්බුනම ඔබට දෙන්න කලින් අපි වලඳන එක තමයි ආත්මార్థකාමී අපේ සිරිත. එපාද? ඈ? ආත්මార్థකාමී වෙන්න එපාද? ආත්මార్థකාමීයාට විතරයි පරార్థකාමී වෙන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ අර සමාජයේ තියෙන සෙල්ෆිෂ් කියන එක නෙමෙයි. ආත්මార్థකාමියා. තමන්ට හිතසුව පිණිස කටයුතු කරගන්න. තමන්ට විතරක් නෙමෙයි. දැන් ඔබගේ ජීවිතේට ඒව දාගන්න සෙවෙන්නේ අනිවාර්යයෙන්ම දාගන්න. වාහනේට නැග්ගොත් මම මේක කරනවා. එහෙම දාගන්න. බාත්รูම් එකේ වෙනම එකක් දාගන්න. මම බාත්รูම් එකේ ඉන්නවනම් දවසට තුන් පාරක් ගියත් මම මේම කරනවා. ඒකට වඩන්න වෙන මේවා තියාගන්න. එතකොට පින්විතනි මේ මග වැඩිම කියන එක ඔබගේ ඇඟට දිය වෙලා යනවා. ඔහොමම. ඇඟට ඉඳ වෙනවා පින්විතනි ඔබ දන්නේම නැස. ඔබ හතර ෆයිඩර අයන්න බෑ. ඊට පස්සේ කාටවත් නෑ. ඔබ කැමති නම් ඔබව බේරන්න. ඔබ කැමති නම් අපිට පුළුවන් ඔබව බේරන්න. ඔබ කතාවක් අහලා තිනවනේ අපට ඔබට උදව් කළ හැක්කේ ඔබ අපට උදව් කරන්නට ඉඩ දෙන්න තරමට පමණි. හාමුදුරන් වහන්සේලා මුළු ජීවිතේම දීලා තියෙන උදව් කරන්න කියලා. ඉඩ දීලා තියෙනවා මුළු ජීවිතේම. ඔබත් බලන්න දා පැය කීපයක් හරි දෙන්න පුළුවන්ද කියලා. උදව් කරන්න තමයි මේ ජීවිතේ දීලා තියෙන්නේ. ඔබගේ දරුවවත් දෙන්න උදව් කරන්න. මේ මොනව හරි රකින්නද ඇවිල්ලා ඉන්නේ මේ ආවද? රකින්නද ඇවිල්ලා තියෙන්නේ? නෑ රකින්න. රකින්න දෙයක් නෑ උනා. මං ආවේ රකින්නද? නෑ නෑ. හොඳ ටෝම නෑ. මං ආවේ රකින්න. සිව්පසේ රකින්නද නැත්නම් ධර්මයෙන් රකින්නද? ධර්මයෙන් රකින්න. තථාගතයන් වහන්සේම දේශනා කළා තියෙනවානේ මහණෙනි. සිව්පසේට දායාද නොවව්. දහමට දායාද වව් ධම්ම දායාද සූත්‍රය දහමට දායාද වෙන්න මම නිසා උඹලට ලැබෙන සිව්පසේට දායාද වෙන්න එපා මම නිසා උඹලට ලැබෙච්ච දහමට දායාද වෙන්න කියලා ඒකයි කරන්නේ ඒක නිසා වෙන්නේ ඉදිරියේදී කොහොමද අර මිනිස්සු අහන එක ප්‍රශ්නයකට උත්තර කොහොමද හම් වෙන්නේ ඇයි මේ මහන්නේ ඔයගලන්ට ආර්ථික අපහසුතාවයද ඒ වගේම මිනිස්සු අතරින් ටික ටික යයි බින්ද එතකොට සමහරට අහයි ඇයි ඔයාගේ පුතා පැවිදි වුණේ නැත්තේ මාපට ඇඟිල්ල නැද්ද නේද එහෙමයි ඉදිරියේදී ඇයි තියෙනනේ ටිකක් කරුණු ටිකක් තියෙන ඒ අය මහාන කරන්න කැප නැති මේ පුතා පන්නකේද්ද ඔබ දන්නේ නැේද පන්නක කියන්නේ කාටද කියලා දන්නවා ඒ නම දන්නේ නැති කවුද ඉන්නේ පන්නකේ ගොඩක් කට්ටිය ඉන්නවා හිතා ගන්නකො නපුසකයෝ කියලා විනේ තියෙන ලොකු පිරිසක් ගැන සඳහන් කරලා මේ පන්නක එක්කෙනෙක් අපැයිදි කරන්නේ නැහැ. හොරු නන්දරාපු හොරු 16 එහෙම ඉන්නවා පිරිදෙන පිරිසක්. ඒව පැවිදි කරන්න බෑ. අද කාලේට ඉතින් ඒව ගොඩක් වරංගු නැහැ. මොකද 16 කියලා කට්ටියක් නැහැ නේ. රාජභටයව පැවිදි කරන්න බෑ. හිටපු රාජභටයව නෙමෙයි. රාජභට තත්ත්වයේ ඉන්නකම් පැවිදි කරන්න බෑ. හිතලා බලන්න. මේ මේවා කියනකොට පේන්නේ ඔබට තේරෙන්නේ මේ සම්බුද්ධ ශාසනයෙන් මොනතරම් සෞභාග්‍ය මට්ටමේ තියෙන්නේ නැද්ද කියලා මුල් කාලේ අන්තිමට රජවරු ගිහිල්ලා කියන්නේ නැති නේද ස්වාමීනි ඔක කරන්න එපා මේක ආර්මිය රට ආරක්ෂා කරන්න කවුද ඔබහන්සේ මේ තරුණ ටික ඔක්කොම ඔය විදිහට පැවිදි කළාම දැන් මගේ සේනාවේ හිටියා 5000ක් පිරිස දැන් ඉන්නේ 10000 4000ක් ඔබහන්සේ කව පැවිදි වෙලා එහෙනම් කරුණාකරලා රාජපටය පැවිදි කරන්න එපා එහෙනම් ඔබ කියනකොට ඔබට එහෙමයි තේරෙන්නේ ඔනේ ඔක පොසිටිව් පැත්තෙන් බලන්නේ ඒක දෙය ඒ කාලේ හමුදාවට එකෙක් හොයාගන්න නැති ඉඳලා තියෙන්නේ. කියලා පැවිදි වෙලා අන්තිමට බුදුහාමුදුරන්ට සිද්ධ වුණා. හරි, අද ඉඳලා රාජභටය පැවිදි කරන්න එපා කියලා පිළිතුරු කියන්න. ඒ කියන්නේ මේ ඉඳලා ඒ කාලේ හිටපු මහරහතන් වහන්සේලා ගමක් ගානේ වැඩලා. පොකුරු පිටින් පැවිදි කරන්න දෙනේ. හිතනවා බලන්න. ඉංගදෙනි දෙදෙනෙක් එකමඟ නොයව් කියලා දේශනා කළා. දෙන්නෙක් එකට යන්න එපා. පාරවල් දෙකේ දෙන්න යන්න. ඉතුරු කරන්න එපා එක කොල්ල එපා. මේ තරමට දූත මෙහෙවර කළේ පින්සෙන. හේතු උන්වහන්සේත් එක්ක පාරමිතා පුරාගෙන ආපියුන් ටික බේරන්න. ඒකයි මේ ලෝක සත්‍යය බය වෙන්න ඕනේ නැහැ පින්සෙන බුදුහාඳුරන්ටවත්. උන්වහන්සේගේ ශාවකීන්ටවත් ඇයි? උන්වහන්සේලත් එක පාරමිතා පුරන් ආපු පිළිසෙට විතරයි උන්වහන්සේට උදව් කරන්න පුළුවන්. අනිත් අය උදව් කරන්න බෑ. ඒ අය ඔක්කොම ඉතුරු වෙනවා. ඔබ ඔක්කොම පාරමිතා පුරන් ආපු අය තමයි කලබල වෙන්න එපා. මම හිතන්නේ ඉතින් මම පාරමිතා පුරන් ආවද කියලා දන්නේ කොහමද? රදනක දස තියනවාද? අර උල් දක්ෂ තිබුණාද උපදින්න ඉපදිලා ටික කාලයක් යනකොට ආවද ඒක ආවනේ ඔකටම ආවනේ හරි එන පාරමිතා පුරුපයි තමයි හරි නැත්තම් ඒක දඩමීම කරගෙන ඕක ගැන හිතේ තියෙන්නේ අපි එහෙම ඇවිල්ලා දන්නේ නැහැනේ ඒක දන්නේ නැහැනේ මට මේ බැරි හරි එහෙමනම් පින්විතනේ විවේකයෙන් පස්සේ තව කරුණු කාරණා ටික කතා කරමු හොඳයි. එහෙමනම් උදේ ඉඳලා මෙහෙම උත දක්වාම සද්ධර්මයේ දේශනා කිරීමෙන්, ධම්ම ශ්‍රවණය කිරීමෙන්, ධම්ම මනසිකාර කිරීමෙන් බුදු ගුණ සජ්ජායනා කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් සිවණක් පිළිසෙට ආරක්ෂා සම්පත්තිය සැලසීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් ඊරස් කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ බලමහිමින් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන්සී පැමිණවදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.